දැන් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවේදී ටික වෙලාවක් තමන්ගේ කුසල ධර්මන වර්ධනය කර ගැනීම පිණිස ප්‍රතිපත්ති ධර්මයේ නගා සිටවා ගැනීම පිණිස ඒ පිළිවෙල දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නේ. අද මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී කර්මස්ථානය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්නේ. දැන් කාගේ ප්‍රසාදයට ලක් වෙන අරමුණක් තමයි මෛත්‍රී සිත. තමන්ගේ සිතට ප්‍රසාදයක් ලක්වන, ලෝකයාගේ සිතට ප්‍රසාදයක් ලක්වන අරමුණක් තමයි මෛත්‍රී අරමුණ. සෑම කෙනෙකුගේම හිතක පැවති යුතු ධර්මයක්. නිවන් බලාපොරොත්තු වෙමින් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නැතුව, තමන්ගේ හිතටත් හිංසාවක් පීඩාවක් නැතුව සිතක් සකස් කරගැනීමේ මූලික පරමාර්ථය දැක්වෙන අරමුණක් තමයි මෛත්‍රී. වඩා කෙනෙකුට මේ මෛත්‍රී හිත තමන්ගේ සිත තුළ වර්ධනය කරගන්න කැමැත්ත තියෙනවා. නමුත් කරගන්න බැරි අවස්ථා වලට පත් වෙනවා. ඒ නිසා අපි ඒක ක්‍රමක්‍රමයෙන් සිත සකස් කරමින් කළ යුතු අරමුණ. ඒ කියන්නේ හැම වෙලෙම මෛත්‍රී සිත කියලා කියන්නේ අද්වේත සහගත අරමුණ. දේශසහගත අරමුණට ප්‍රතිවිරුද්ධව අපේ සිතේ පැනනගෙන අරමුණ තමයි මෛත්‍රී. අබ්බේහි කියන්නේ අලෝභ, අදේශ, අමෝහනි කුසල මූල ධර්ම. එතකොට මේ කුසල මූල ධර්මයේ කුසල අරමුණක් කිරීමේදී මූලික වශයෙන් අපේ හිතක වැඩිය යුතු අරමුණ. දැන් අපිට කුසල කරන කොටත් අපේ සිත්වලට සමහර වෙලාවට ඔය වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව, පසුරුකම එනි අරහත් මතු වෙනවා. ඒවා මතු වුණොත් අපි අර කුසල් අරමුණට බාධා වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණ නිත්‍යජීවිත ප්‍රතිවිපාක අපට ලබන්න බැහැ. මෙලව වශයෙන් මේ වෙලාවටම අපේ හිත හිදිලන්නේ. එතකොට අපේ හිත විදික්ක අරමුණකින් තමයි පිංගම පිංගම කරන්නේ. එතකොට විපාක කාර්යයන් හිත රිදෙන්නේ තමයි එන්නේ. අය අපි කරේ හිත රිදෙන්නේ. ඒ නිසා විපාක කාර්යයන් කොට අනිවාර්යයෙන්ම හිත රිදෙන ආකාරයෙන් තමයි විපාක කාර්යයක් එන්නේ. මේ හේතුඵලවල හැටි ස්වභාවය හැටි හිත ප්‍රසන්න කරගෙනම කල විපාකයක් ප්‍රසන්න භාවයෙන්ම අනිවාර්යෙන් දිනවා. ඒ නිසා අපේ බලාපොරොත්තු තියන්නේ පෙර වගේ ප්‍රසන්න භාවයකින් සිතට ඇති වෙන අදහස මුදුන්පත් කරගන්න. ඒ නිසා සර්වඥන් වහන්සේ දේශනා කරන ওই මෛත්‍රී හිත ක්‍රම දෙකකට වඩන්න. ඒ කියන්නේ එකක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණත් එක්ක මෛත්‍රී වෙන්නේ. ඒක වැඩි වශයෙන්ම මෛත්‍රී හිත වඩන්නේ පරහිත වුණු වෙන. අනුන්ගේ දියා වළන ඒ චිත වුණු වෙන අර කරුණාවෙන් ගුණධර්ම පුරණ කෙනාට මේක අවශ්‍යයි. විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේලා. අනිවාර්යෙන්ම මේ මෛත්‍රී හිත වඩන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්පඹ විහරණ ඇතුළමයි. ඒක වඩන්න පුළුවන් සමන්ද කැමති. එහෙම නැත්නම් මේ මෙත්තා කරුණා මුදිතා නැතුව, ඒ කියන්නේ ඒක වතුරවන්න නැතුව මෛත්‍රී සාගත සිතින්ම කරන්න පුළුවන්. මෙත්තාවෙන් විතරක්ම යන්න පුළුවන්. ඒකකින් අපහසුයි ටිකක්. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හතරම තිබ්බොත් තමයි ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් ඔය හතරේම බලේ සත්‍ය අපිට ජීවත් වෙන්න පිළිපෙළ. හිත රිදෙන්නේ නැතුව ජීවත් වෙන්න පිට වෙන ඔය හතරම තිබුණා. ඔය හතර නැත්තම් අපේ හිත රිදෙනවා. දේශයෙන් විදෙන. දේශයෙන් විදෙනකොට විපාක මාර්ගය අර වගේමයි පැමිණෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ විදිහට ක්‍රම දෙකකට වදන්ද පුළුවන් කියලා. එතකොට ඒක දැන් සමහර අයට නිතර නිතර කියනවා. සමහර අයට කලාතුරකින් කියනවා. නිතර නිතර කියන එකට කලාතුරකින් කියන එක හොඳයි. කොළඹ සම්පූර්ණ කරනට දෙකම හොඳ නැහැ. නිතර නිතර කියන එකත් හොඳ නැහැ. කලාතුරකින් කියන එකත් හොඳ නැහැ. කොළඹ සම්පූර්ණ කරනවා. කොළඹ සම්පූර්ණ කරනට ඔය දෙකම තිබ්බට කවදාවත්. එයා සතර යන කෙනෙක් නෙවෙයි. සතර වයිදු වෙනගෙන ඉන්දියා කෝල දැන්න කිවගෙන සතර දික් කර ගන්න. එයාට ඉගෙන එයා බොහොම සතුටින් සමහර වෙලාවට කරනවා. ඒ කියන්නේ අර කුසල් ළඟමනේදීන වටිනාකම දන්නේ නිසා. ඒ හිත රිදුනට එයාට ඒක ගානක්වත් නැහැ. කැමැත්ත තියෙන අනුන්ගේ හිත් පිටවල. ඒ විභාගය නැති. කර්ම විභාග වල හැටි. ඒක ඒ නතර කරන්න කැමැති වෙන්නේ නැහැ. අර විපාක වාරේ තියෙනවා. මේක හොඳයි කියලා දැනින්නේ. මේක හොඳ දෙයක් තමයි කියලා හිතන්නේ. හොඳ දෙයක් කියන එක නිකන් කෙරෙන කාර්යගමකට බලපුලුවන් කාර්යගමකට කරන එකක් හැටියට තමයි සැලකන්නේ. ඒක අකුසල විපාකයක් වෙනවා කියන එක තේරුම් ගන්න නෝන මදි. අර අකුසල විපාකයේ බලය වැඩි. ඒ විපාකයේ ජීවෙනකම් අර ක්‍රෝධ වෛර තියාගෙනම ජීවත් වෙන්න තමයි කැමති. ඉතින් ඒ නිසා ගුණධර්ම දිනු කරන හැම කෙනෙක්ම කලාතුරකින් හෝ නිතර නිතර ඇතිවෙන මේ දේශ සහගත සිටිවිල්ල දෙකම යටපත් කර තමයි වඩාම හොඳ. හැබැයි එකපාර බෑ. ඒක කරන්න තියෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රී සිතක් නැති වුණහම අපේ සිතට ඇති වෙච්චි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම වැනි අරමුණු වලින් ඒවා සිදු කරලා ඒකේ පීඩාවෙන් දෙන වෙලාවක් තියෙනවා. ඒවා කරලා පීඩාවෙන් දෙන වෙලාවක් තියෙනවා. ඒ කෙනෙකුට දැනලා පස්සේ පසුතැවෙනවා. කෙනෙකුට ගහලා පස්සේ පසුතැවෙනවා. දඬුවම් දුන්නත් ඒක කරනවා. ඒ දඬුවම් දීලා ඊට පස්සේ දුක් වෙනවනේ. කනගාටු වෙනවා. එහෙම නැත්නම් කේන්තියක් ආවම ඔය ළඟ තියෙන එක පොළවේ ගහලා කුඩු කරනවා. ඊට පස්සේ දුක් වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. අන්නේ එහෙම අවස්ථාවන් සිහි කරන්න කියනවා. දැන් ඒ වාගේ වෛරය ඇවිල්ලා, දේශය ඇවිල්ලා, ක්‍රෝධය ඇවිල්ලා, හදිසි කෝපයේදී ඒ වගේ දේවල් කරනවනේ. ඒ සතෙක් වුණත්, මිනිසෙක් වුණත් ඝාතනය කරන්න බැරිකම නැහැ අර හදිසි කෝපේ නිසා. ඒකෝට එහෙම දෙයක් කළාම ඒකෙන් පීඩාව විඳිනවා. අන්නේ පීඩාව විඳින එකේ ආදීනම නැවත නැවත සිහි කරන්න කියනවා. සම්මේත කලේ මෙන්න මේ හදිසි කෝපේ නිසා, වෛරය නිසා, ඊර්ෂ්‍යාව නිසා, මසුරුකම නිසා මම මේක කළා කියලා ඒ අර පීඩා විඳපු එක සිහි කරන්න. සිහි කරන්න හිතෙන්නේ දැන් මේ පීඩාවෙන් මම නිදහස් වෙන්න ඕන කියන එකයි. ඒකට මේ පීඩාවෙන් නිදහස් වෙන්න නම් මෛත්‍රී දේත කියන්න මේවා නොකර ඉන්නත් ඕන. ඒකට ඒ වාගේ අවස්ථාවලදී කෙනෙකුට බැනපු එකක්, ගහපු එකක්, දොස් කියපු එකක් නැවත නැවත සිහි කරලා දුක් වෙනකොට ඒ දුක් වෙන ස්වභාවය අපි සිහි කරනවා. සිහි කරලා කල්පනා කරනවා මේ වාගේ අවස්ථාවලදී මං මේ වාගේ දෙයක් නොකර ඉඳුවා. නොකර හිටියා නම් මට මේක වෙන්නේ නැහැ කියලා එහෙම අවස්ථාවක් ඉදිරියට එනවනේ. දැන් ආයෙත් කවදාහරි මට දොස් කියන්න වෙනවා. ගහන්න වෙනවා. බයින්ද වෙනවා. එහෙම අවස්ථාව දැන් මගේ ජීවිතේ ඉදිරියට තව තියෙනවනේ. නැති කලේ නැහැනේ. එහෙම එකක් ආවොත් දැන් මම මොකද කරන්නේ කියලා පුළුවන් තරම් එමිනි අවස්ථාවලදී එහෙම හිතට කේන්තියෙන, වෛරය එන, මසුරුකම් එන, පීඩා දහගත අරමුණු මොන මොන අරමුණු වලද කියලාද එන්නේ. තාත් එක්කනේ මේක ගැටෙන්නේ කියලා බලන්න ඕන. දරුවන් එක්ක ගැටෙනවද? ස්වාමියාට ගැටෙනවද? අත්තන් ස්වාමි දුවනියත් එක්ක ගැටෙනවද? එහෙම නැත්නම් ගෙදර නෑදෑයෙක් එක්ක ගැටෙනවද? අල්ලපු ගෙදරත් එක්ක ගැටෙනවද? කොහොමද මේක මට එන්නේ? එහෙම නැත්නම් මගේ සිතින්ම එනවා. කාගේවත් මේ උපකාරයක් නැතුව සිතින්ම මේක උපදිනවද කියලා බලන්න. අන්නේ එන අරමුණට ප්‍රතිචාරය දක්වන්න. ඒකට ප්‍රතිචාරය දක්වනවා කියන්නේ ඒ අරමුණ එන ස්වභාවය අපි තේරුම් හඳුනා ගන්නවා. මෙන්න මේ අරමුණ නිසායි මට කේන්ති එන්නේ. දැන් කේන්ති නැති කරගන්න හොඳට ඕනෑකම තියෙනවා. නමුත් කේන්ති එන අරමුණ හඳුනා ගන්න බැහැ. ඉස්සල්ලා හඳුනා ගන්න ඕනේ කේන්ති එන අරමුණ. මෙන්න මේ අරමුණ ඔස්සේ තමයි මට මේ කේන්ති එන්නේ. අන්න එතකොට ඒ අරමුණ හිතට නොගන්න හැටියට අපේ පැවැත්ම හදා ගන්න. දැන් මම කොහේ හරි යනකොට හෝ රාජකාරියකට හෝ රාජකාරී කරන වෙලාවෙත් එනවා. ගෙදරදිත් එනවා. එහෙම නැත්නම් අනුන්ගේ වැරද්දක් දකින්න කේන්ති මතුවෙනවා. ඉතින් එහෙම මතුවෙනකොට දැන් මම මගේ ඉස්සරට මේ විදිහට කරලා පීඩා විඳලා ඉන්නේ. දැන් මේ වාගේ එනකොට මම මහපුණාවෙන් මෛත්‍රියෙන්ම කියලා මේක නැති කරගන්න ඕන කියන අදහස තමන්ගේ හිතට තහවුරු කරගන්න. තහවුරු කරගෙන අර මේ වෛරය ඇවිල්ලා, දේශය ඇවිල්ලා, ක්‍රෝධය ඇවිල්ලා, මසුරුකම් කරලා ලැබිච්ච ආදීන ඔක්කොම සිහි කර කර ඒවා ඉදිරියට එනකොට මම මේවා නොකර ඉඳ මගේ හිත සකස් කරගන්න ඕන කියලා. දැන් කෙනෙකුට එතෙන්ට ගියාම කෙනෙකුට බයින්ද වෙනවා. දැන් අහවලා ඉන්නවා, දැන් මම එතෙන්ට ගියෝ මට බයින්ද වෙනවා කියලා යන්න ඉස්සර මෙතන පදන් ගෙදරින් ඉඳන්ම හිත හදාගෙන යනවා. හිත හදාගෙන යන්න ඕනේ. අහවලා ඉන්නවා, දැන් මට මොකක් කීවොත් මට බයින්ද වෙනවා. දැන් මම බයින් නැතුව ඉන්න ඕනේ කියලා ගෙදරින් ඉඳන්ම අර මෛත්‍රී සිතින් යනවා. යන්න පුරුවේ. පුරු වෙනකොට අහවලා ඉන්නවා. එතකොට කේන්ති ආවත් මේක හිතෙන් යටපත් කරගෙන ඉන්නවා. බයින්නේ? බයින්නේ නැහැ. වැරද්දක් තියෙන බයින්නේ නැහැ. ඉතින් ඒ විදිහට අර ටිකෙන් ටික ඒක පුරු කරන්න. පුරු කරගෙන මේ වෛරය, ක්‍රෝධය, ઈච්ඡා, මසුරුකම වැනි අරමුණු වලින් ඇතිවෙච්ච දේශභාගත අරමුණ සිත්තට එන්න එනකොටම මෛත්‍රී හිත අපි මෙහි ටික ටික දිනු කරන්න. එකපාරට බෑ. එකපාරක් කරන්න බැරි මොකද අර දේශේ වැඩින්නේ. ඒක දේශේ වැඩි නිසා සතුරු කෙනාට මෛත්‍රී කරන්නේ හැම වෙලෙම අමනාප සිතෙන් තමයි මුලින් පටන් ගන්න. අමනාපෙන් තමයි ඒක කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඇයි මනාපෙන් නෙවෙයි කරන්නේ? අමනාපයත් පිටේ තියාගෙන අර වෛරය නැති කර ගන්න ඕන නිසා මම මතනේ කියනවා. එහෙම කීකියා යනකොට එකින් ලොකු ශක්තියක් විතර උපදින. එතකොට අමනාපයක් නැතුව මෛත්‍රී කරන්න සිත පුරු වෙන. දැන් සතුරාට එක පාට මෛත්‍රී කරන්න බෑනේ. අපිට ගේන්තියක් එනවමනේ. එතකොට අපි ගේන්තියක් ආවට අපි මෛත්‍රිය වචනින් හරි කියනවා. අමනාපෙන් හරි ඒක කරනවා. කරගෙන යනකොට ඒක ස්වභාවයෙන් අර මෛත්‍රී සාගත සිතේ තියෙන දැඩි වෙච්ච ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන. එකපාර බෑ. ටිකෙන් ටික අඩු කරගන්න. එතකොට ඒව අඩු කරන්නේ හැම වෙලෙම අර පීඩා විඳුකේක සිහි කර කර. කෙනෙක්ට බැනලා පීඩා විඳුකේක සිහි කර කරයි මෛත්‍රී කරන්නේ. එතකොට මම මෛත්‍රී කරන්නේ මෙන්න මේ පීඩාවේ හිත මුදවන්න. හේතුවක් තියෙනවනේ. හේතුවක් තියෙන නිසා මේ හේතුවෙන් තමයි මේක සිදු වෙන්නේ කියන අදහස සිතාගෙන ඒ හේතු ධර්ම සිහි කරගන්නම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි අරමුණු වල ආදීනව සිහි කරනවා. ආදීනව සිහි කර කර මේවා නොකර හිටියානම් මට මේවෙන් හිත මිදෙන්න පුළුවන් නේ කියලා මෛත්‍රී ආනිසංසයත් සිහි කරනවා. දෙකම සිහි කරා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම් වල ආදීනවත් සිහි කරනවා. ඒවා නොකර හිටීමෙන් මෛත්‍රී හිතේ තියෙන ආනිසංසයත් සිහි කරනවා. සිහි කරගෙන ඔය දෙකම සිහි කරලා තමයි මෛත්‍රී අරමුණ අපි පටන් ගන්න. එතකොට පටන් ගන්නකොට හැම වෙලෙම හිතන්න ඕන දැන් ඔය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි අරමුණු වලට හිත එකතු වෙන්නේ මොන මොන අවස්ථාවේද කියලා බලන්න ඕන. ඒ අරමුණු මගේ හිතවලට එන්නේ මොන මොන අවස්ථාවේද කියලා බලන්න ඕන. ඒක මිනිස්සුන් අරමුණු කරගෙනත් එනවා. පිටාය අරමුණු කරගෙනත් හිතේ දැඩි කෝපය වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඊළඟට තමන්ගේ හිතින්ම කෙනෙක්ගේ උපකාරයක් නැතුවම හිතින්ම සතර ඉඳන් එන කෝපයක් තියෙනවා. එක එකනට ඒක සතර බැඳුමක් වශයෙන් සමහර අයට කියන්නේ නිකම්ම කියන්නේ.
කවුරුත් අරමුණක් එන්නේ නැතුව Tamandම කෙනෙක් බයින්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ, දුක් කියන්නෙත් නැහැ, මුකුත් නැහැ. නමුත් හිතට කේන් තියෙන වෙලාව තියෙන Tamand වැඩ වැඩි වෙනකොට Tamandම කේන් තියෙන වෙලාවල් තියෙනවා. ඒ Tamandගේ වැඩ ටිකවත් Tamand කරගන්න බැරි වෙන වෙලාවට Tamand කිවුම් වශයෙන් දේශයක් හිතට එනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඊළඟට අස්ථාන ක්‍රෝධය වශයෙන් උත් වෙනවා. හේතුවක් නැතුවත් එනවනේ ක්‍රෝධය. අස්ථාන ක්‍රෝධය. ඒක සබහා ධර්මයේත් එක්කෙනින්. සමහර අය වහින කොටක් කේන් තියෙනවනේ සමහර අය. අවුව බායන කොටක් කේන් තියෙනවනේ. ගමනක් යනකොට ගලක් වැදුනා නම් මේ කකුල ගලක වැදුනා ඒක කේන් තියෙනවා. තව පාරක් ගලට පයින් ගහනවා තාටික. කේන් තියෙනවා. එතකොට අන්නේ ඒවා ඔක්කොම අස්ථාන ක්‍රෝධ. ඒවා අපිට සබහා ධර්මයේත් එක්ක අපි ඒ කේන්ති පටලා ගත්තාම ඒක නවත්තන්න අපිට බැහැ. ඒක ස්වභාවයෙන් ඉන එකක්. ඒ නිසා සමහර අයට ඔය මොනවා හරි වේලා ගන්න තියෙනවා නම් රැස් වෙනකොට කේන්තියන. එතකොට මොනවා හරි වළනවා, පුණගෙනවා, පුණකත් එක්ක කේන්තියන. ඒ අරමුණ එනවා ඒ වෙලාවට. ඉතින් අන්න ඒ වගේ ස්වභාව ධර්මයක් එක්ක අපි හැපෙනවනේ. සබහා ධර්මයත් එක්ක හැප්පිලා අපිට කවදාවත් ඒක හදා ගන්න බෑ. ඒ සබහා ධර්මයට අපි කැටත් වෙන්න ඕනේ. ඒක ස්වභාවයක්. ඒකට අපේ හිත යටක් කර ගන්න ඕනේ වෙලාවට. අපේ හිත හික්මවා ගන්න ඕනේ. ඒ වගේ අර එහෙම වෛරය ඇති වෙන අවස්ථම් අරමුණට ගන්න ඕනේ. ඒවා ආධිනව සීකර කර අපි හිතෙන් ඉවත් කර ගන්න ඕනේ. ඊළඟට අතීතයේ සීකරලා වෛර ස්ථිතිය ඇති කර ගන්න. දැන් අහවලා මට අතීතේ ඉඳන්ම වෛර කරගෙන ආවනේ. මෙච්චර කාලයක් මම මොකක් කරේ නැතුව කියලා අතීතයේ සිහි කර කර ක්‍රෝධය මතු කර ගන්නවා. අනාගතේත් මට බඹ පිටපස්සෙන් එයිද කියලා අනාගතේත් සිහි කරලා ක්‍රෝධය ඇති කර ගන්නවා. ඒක වර්තමානයේදී ක්‍රෝධය ඇති වෙන අරමුණු එනවා. එතකොට අතීතය ගැන සිහි කරලත් වෙන ක්‍රෝධය තියෙනවා, අනාගතය ගැන සිහි කරලා වෙන ක්‍රෝධයක් තියෙනවා, වර්තමානයේ ඉදින්දා ජීවිතෙන් එන ක්‍රෝධයකුත් තියෙනවා. ඊළඟට තමන්ගේ හිතවත් කෙනෙකුට යම් කිසි කෙනෙක් බයිනකොට දරුවකට බයිනවා. හොඳ හිතවත් කෙනෙකුට බයිනවා කවුරු හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට කේන්තියක්? කේන්තියක් එනවා. ඊළඟට තමන්ට විරුද්ධකාරයෙක් ඉන්නවා, තරහකාරයෙක්. තමන් ඉදිරියේම විරුද්ධකාරයට සලකනවා කවුරු හරි. එතකොට එතකොට කේන්තියක් එනවනේ. ඒකෙන් තියෙන ස්වභාවය. අන්නේ ඒ අරමුණු වලට ප්‍රතිචාර අපි දක්වන්න ඕනේ. එහෙම අවස්ථාවලදී අපේ හිතේ පවතින ස්වභාවයට හොඳට පිහිට වෙනව, අපකාඩ වෙනව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තියෙනවා. එහෙම තියෙනකොට කෙනෙකුට යම් දෙයක් දෙනවා දැකලා අපිට සතුට වෙන්න පුළුවන් නේද? එතකොට අර වෛරේ සංසිඳනවා. එතන මුදිතා ගුණේ නෙන්නේ. කෙනෙකුට යම් දෙයක් දෙනකොට සතුට වෙනවා නම් යම් කෙනෙක් දෙනවා දැකලා එතන තියෙන්නේ මුදිතාගුණේ. ඒවා දැකලා හිතේ සතුටක් ඇති කර ගන්නවා. ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් වෛරයත් එක්ක එන්නේ. ඒ දේ දැකලා සතුට වුණොත් මුදිතාගුණේ. එතකොට හැම දෙනාත් එක්කම සමගියෙන් ඉන්න පුළුවන් නම් එතන තියෙන්නේ මෙත්තාගුණේ. දුකට පත්‍යජයයට පිහිටීමේ චේතනාව තියෙනවනම් කරුණාගුණේ. ඊළඟට සෑම දෙයක්ම මට ලදපමණින් සතුට වෙමින් කර්මානුකූලව මගේ මේ සතර ගමන යනවා කියලා හිතා ගන්න පුළුවන් නම් එතන තියෙන්නේ උපේක්ෂා. එතකොට ඔය අරමුණු හතර හිතේ බලපවත්වනවා නම් මෛත්‍රියට බොහොම පහසුයි. කියන්නේ අපි අර දේශයේ අවිස්සෙන අරමුණු වල ප්‍රතිචාර අරමුණු හතරනේ. දැන් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම. ඔය හතරට ප්‍රතිචාර තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. එහෙම ගිනියන්න පුළුවන් නම් අර මෛත්‍රී අරමුණට බොහොම පහසුයි. එතකොට ඒ වාගේ අතීතයේ කෙරෙහි, අනාගතයේ කෙරෙහි, වර්තමානයේ කෙරෙහි තමන්ගේ හිතවත් අයට දොස්තරුස් කියනකොට, එතකොට තමන්ට වෛද්‍යයෙට සලකනකොට එතකොට අස්ථාන ක්‍රෝධ වාසයෙන් ඔය යනකොට මොනවාද කටුවකු ඇඟේ හැප්පෙනකොට ගල් කකුලේ වදිනකොට නැ කකුල ගලේ වදිනකොට අන්න ඒ වාගේ දේවලදී ඇතිවෙන ක්‍රෝධවලදී අපේ හිතට සහනයක් ලබන්න පුළුවන්. එතකොට දැස්ස වහිනකොට හුළ ගේනකොට අවුව පායනකොට කේන්ති වෙන අවස්ථා තියෙනවා. ඒ වෙනුත් සබහාධර්මයක් එක්කත් අපි මධ්‍යස්තව උපේක්ෂාවෙන් කටයුතු කරන්න මහන්සි ගන්න ඕන. හැම අවස්ථාවකදීම ලද පමණින් සතුට වෙමින් කර්මානුකූලව මම සතර ගමන යනවා කියන උපේක්ෂාසහගත සිද්ධියෙන් යා මේ උපේක්ෂාසහගත හිතේ තියෙන කොටස් දෙකක්. අඥානවන්ත උපේක්ෂාව තියෙනවා, ඥානවන්ත උපේක්ෂාව තියෙනවා. එතකොට ඥානවන්ත උපේක්ෂාව තමයි ලද පමණින් සතුට වෙමින් කර්මානුකූලව මම සතර ගිහින් නිවන් අවබෝධ කරනවා කියන චේතනාව තියෙනවා. එතකොට හැම කෙනෙක්ම යන්නේ කර්මානුකූලවයි සතර ගමන යන්නේ. එතකොට කර්මානුකූලව සතර ගමන යන කෙනාට ලාභ අලාභ දෙකම ලැබෙනවනේ. එතකොට ලාභයක් ලැබුණත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අලාභයක් ලැබුණත් මග අරින්නේ නැහැ ඒ දුකට පිහිට වෙනවා. එතකොට මේ දෙකම ඔරොත්තු දෙන විදිහටනේ අපි යන්නේ. එතකොට දුකක් හැදී කෙනාට දුකේදී පිහිට වෙන්නත් අපිට හිතෙනවා. අර වගේ ලාභයක් ලැබෙනකොට කෙනෙකුට එයාට ඊර්ෂ්‍යා කරන්න නැතුව ආශිර්වාද කිරීමේ චේතනාවත් මුදුන්පත් කරගෙන යන්න පුළුවන් සත්‍යය ලැබෙනවා. එතකොට එහෙම කරනකොට අර මෛත්‍රී සිතට බොහොම පහසුවක් ලැබෙනවා. ඉතින් අන්නේ පහසුව ලැබෙන්නේ සයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලෙම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම වැනි අරමුණු වල ආදීනව සිහි කර කර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බව විහරණේ ආනිසංස සිහි කරගෙන 11 සනුවස් දකින මේ මෛත්‍රී ආනිසංස සිහි කරගෙන මෙත් වැඩීම ආරම්භ කරන්න ඕනේ. අන්නේ ආරම්භ කිරීමේදී අර සර්ව සංග්‍රහක මෛත්‍රියට කියන්නේ එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවත් එක්ක වඩන මෛත්‍රී අරමුණ. එතකොට ඒක කවුරු වුණත් ඒක දිගට ගෙනියන්න ඕන, ජීවත් වෙන්න පහසුයි. මෙත්තා, කරුණා, උපේක්ෂාව තියෙනවා නම් ජීවත් වෙන්න පහසුයි, සිත සකස් කරගන්න පහසුයි. එතකොට gedara අවුල් අඩුයි. නැත්තම් gedara අවුල් වැඩි නේ. gedara ඉඳන් මොකද කරන්න ඕනේ? වෙන තැනක ඉඳලා බෑ. gedarinම පටන් ගන්න ඕනේ. gedarinම නෝක ඇති වෙන්නේ. ඒ නිසා වෙන කොරවත් කියාට හරියන්නේ දැන් මෙතන ඉඳලා මෛත්‍රී කරන gedara ගියාම ගෙදරදී වෙනස් වෙනුත් බෑ. ගෙදරිත් එක විශේෂයෙන් ගෙදරදී කරන්න. මෙතනින් මේ ඒ අදහස් හිතට ආව ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉවසගෙන හරි මෙතන ඉන්න පුළුවන්. ගෙදර ගියාම ඉවසන්න බැරි වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ගෙදර ඉඳන්ම මේක හුරු කරන්න හුරු වෙන්න ඕන ටික ටික. එකපාරට බෑ. ඒ විදිහට තමයි අර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි අරමුණු වල ආදීනව සිහි කර කර මෛත්‍රී හිත පදන්න පුරු කරන්නේ. එතකොට මේක හැම වෙලෙම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ වෙන අද්වේෂ අරමුණ තමයි එතකොට මෛත්‍රී සාගත අරමුණ කියන්නේ. එතකොට මේ මෛත්‍රී සාගත අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළමුවෙන්ම තමන්ට මෙත් වැඩීම පළමුවෙන් කරා. අහං විය මහියං ආචාරි උපාධ්‍යාය මාතා පිතරෝ හිත සත්තා මධ්‍යස්තික සත්තා වේදී සත්තා අවේරා හොන්තු අභ්‍යා සජ්ජා හොන්තු අනීගා හොන්තු සුකීයත්තානම් පරිහරන්තු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේක හැම වෙලෙම තවන්ට මෙත් වැඩීම පළමුවෙන් කරන්න ඕනේ. අහං අවේරෝ හෝමි අභ්‍යා පජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකීයත්තානම් පරිහරන්තු. එතකොට මම වෛරණ වෙම්මා, තරහන වෙම්මා, නිදුක් නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියන අදහසින් තමන්ට මෙත් වැඩීම පරිමයෙන් කරන්න. ඒ මරුමයෙන් කරනකොට දැන් තමන් මෙත් වැඩීම කරනකොට ඒ වදනියත් එක්ක ඒ අදහසක් හිතට මතුවෙනවා. දැන් වෛරණ වෙම්මා කියනකොට මං කෙනෙක් එක්ක වෛර වෙන්නේ නැහැ කියන චේතනාව මුදුන්පත් වෙනවා. තරහ නොවෙම්මා කියනකොට මං කෙනෙක් එක්ක තරහ වෙන්නේ නැහැ කියන අදහස මුදුන්පත් වෙන්න ඕනේ. නිදුක් නිරෝගී වෙම්මා කියනකොට මට කායික හා මානසික නිදුක් නිරෝගී භාවය හිතට ඇති වෙච්ච අවස්ථාවක් සිහියට නගාගෙන නිදුක් නිරෝගී භාවය සිහි කරගන්න ඕනේ. සුවපත් වේවා කියනකොට මම කායික සුවයෙන් හා මානසික සුවයෙන් මගේ ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා කියන චේතනාවෙන් කරන්න. ඒ චේතනා ටික අරගෙන එහෙම කරනකොට එතන මෛත්‍රී සහගත සිත වැඩෙනකොට තමන්ටම දැනෙනවා අර වෛර නොවන සිත, තරහ නොවන සිත, නිදුක් නිරෝගී වෙන සිත, සුවපත් භාවයට පත් වෙන බව තමන්ට දැනෙන්න ඕනේ. ඒක තමන්ටම තමන්ගේ කය සාක්ෂි කරගෙන තමන්ද මෙත් වැඩනවා, තමන්ගේ මනසින් තමන්ගේ රූපය දකින්න තරමට එනකම් කරන්න පුළුවන් නම් වඩාම හොඳයි. මෛත්‍රී වඩනකොට තමන්ගේ කයම තමන්ද පේන්න පටන් ගන්නවා. තමන්ද මෙත් වැඩනකොට ඒක ඥාන දර්ශනයේ දිනු කරපු කෙනෙකුට පේනවා, අනික් කෙනෙකුට පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ සමහර අයට පේන්නේ නැහැ. තමන් සමහර අයට ඔය ඥාන දර්ශනය සිදු කරලා නැති අයට ඥාන දර්ශනය බලවත් වෙන්නේ නැහැ. දැන් සමහර අයද කොච්චර බුදු ගුණ වැඩුවත් බුදුරුව මනසට එන්නේ පේන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ මොකද අර ඥාන දර්ශනේ මදි. ඊළඟට හොඳට මේ කොච්චර මෙත් වැඩුවත් මනසට පේන්නේ අර අරමුණු කරගත්ත රූපේ. කෙන අරමුණු කරගත්ත කෙනා අපේ ඉදිරියේ ඉන්න හැටියෙත් හොඳට මෙවිලා පේනවා. එතකොට ඒක තමයි සමාධි නිමිත්ත. එතකොට තමන් මෛත්‍රී කරන්නේ අහවලාට කියලා තමන්ගේ මනසින් දකින්වන්නේ. ඒක තමයි සමාධි නිමිත්ත. එතකොට අන්නේ නිමිත්ත මතුවෙනකන් අපි මෙත් වඩන්න ඕන කෙනෙකුට. එතකොට තමන්ට සැකයක් නැහෙනේ. මම මෛත්‍රී කරන අරමුණ මට දැන් පේනවනේ. එතකොට තමන්ට හිතට සත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක දිනු කර ගන්න ඕනේ කියන බලවත් චිත්ත ප්‍රසාදයේ හිතේ මතු වෙනවනේ. එතකොට අරමුණ කෙරෙහි සැකයක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ ඥාන දර්ශනය දකින්න පුළුවන් නම් ඥාන දර්ශනය හොඳට වර්ධනය කරලා තියෙන අයට. ඉතින් ඥාන දර්ශනය මතු වෙනකන් හොඳට මේ සිත වර්ධනය කරන්න ඕනේ. මනසිකාර වශයෙන් පවත්වන්න ඕනේ. එහෙම පවත්වාගෙන යනකොට තමයි අර සමාධි නිමිති පහළ වෙන්නේ. ඒකට සමාධි වඩන්නම ඕනේ. සමාධි නිමිත්ත පහළ වෙන්න සමාධිය වශයෙන් භාවනා කරන්න සමතේ වඩන්නම ඕනේ. සමන්තේ වඩපු කෙනෙකුට තමයි සමාධි නිමිත්ත බලවත් වෙන්නේ. විපස්සනා කරන අයට සමාධි නිමිත්ත සමහර වෙලාවට පහළ වෙන්නේ නැහැ. ඒත් සමාධි මේ විපස්සනා ආලෝකේ පහළ වුණත් පුළුවන්. එතකොට දකින්න පුළුවන්. එක්ක විපස්සනා ආලෝකේ පහළ වෙන්න ඕන, එහෙම නැත්නම් සමාධි ආලෝකේ පහළ වෙන්න ඕන. අර ඥාන දර්ශනෙ පේන්නේ නැත්තම් හැම වෙලෙම ඇත්ත එක පියාගත්තා මොකද වෙන්නේ? ඝන අන්ධකාරයක් නේ තියෙන්නේ. ඇත්ත එක පියාගත්ත ගමන් ඝන අන්ධකාරයක් තියෙන්නේ. එතකොට ඥාන දර්ශනේ තියෙන කෙනාට අන්ධකාර නැහැ. දැන් අන්ධකාර නැත්නම් ඇත්ත එක පියාගත්තා මේකේ ඉන්න කොහොම වෙන්නේ? ඇත්ත එක පියාගත්තට සිතින් මේ ඉන්න කට්ටිය ඔක්කොම පේනවා. ඥාන දර්ශනේ හොඳයි. එතකොට අරමුණ ගන්න බොහොම පහසුයි. එතකොට ඒක අපි හුරු කරලා තියෙනවා. ඒක හුරු කරගුවාම ටිකෙන් ටික දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු බුදු ගුණ වඩන්න කියලා. බුදු ගුණ වඩනකොට අපි දකපු බුද්ධ ප්‍රතිමාවක් සිතින් අරමුණු කරගන්නවා. කරගන්නකොට ඒ බුද්ධ ප්‍රතිමාව ළඟ මම ඉන්නවා කියන හැඟීමෙන් සිහි කරනවා. එතකොට බුද්ධ ප්‍රතිමාව තමන්ට හිතට පේනවනේ, මතකේ තියෙනවනේ, දකපු බුදුරුව. අන්න දකපු බුදුරුව මතකේ තියෙනවා නම් නැදිලා තියෙනවා නම් අන්න ඥාන දර්ශනේ තියෙනවා. දැන් අපිට මේ දෙකෙන් තුනෙන් තැයි අරමුණු කරන්න පුළුවන්. සමහර අයට බෑ. කොච්චර ගියත් අරමුණු කරගන්න මතකේ නෑ. මතකේ රැඳී හිටින්නේ නෑ. මතකේ රැඳී හිටින්නේ නැත්නම් අර ඥාන දර්ශනේ මදි. ඒක නැවත නැවත සිහි කර කර මිනෙහි කරනකොට අන්න මතකේට මතුවෙනවා. ඒ මතකේට මතුවෙනකම් ඒ අරමුණක් හොඳට අපි ඒක අරමුණකින් ඒ සත්‍යය ලැබුවොත් හැම අරමුණකින්ම ගන්න පුළුවන්. එතකොට පුරුද්ද තියෙනවනේ. පුරුද්දනුව අරමුණ වෙනස් වුණාට අරමුණ පුරුදු කරගන්න එක විතරයි තියෙන්නේ. මනස එතකොට පුරුදු වෙලා තියෙන්නේ එක තැනක් පෙන්ද. ඒ නිසා ඥාන සර්සනේ බලවත් වෙන්න ඕන. බලවත් වෙන තරමට අර තමන්ගේ කය අරමුණු කරගෙන තමන්ගේ සිතින් කය දකින්න සුරු කරත් වඩාම සත්‍ය හොඳයි. එතකොට එහෙම සත්‍ය අරගෙන මේ වැඩලා තමයි ඊළඟට පිටායට අපි මෙත් වැඩීම ආරම්භ කරන්නේ. මෙත් වැඩීමේදී මුලින්ම මෛත්‍රී සාගත සිත නොවැඩිය යුතු හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාට මෛත්‍රී හිත මුලින්ම හිත දියුණු නැතුව මෛත්‍රී කරන්න ගියොත් අපිට හිතේ අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. හැම වෙලේම මෛත්‍රී හිත පතරවන්නේ ජීවත් වෙන අයට පමණයි. මැරිච්ච අයට, පරලෝ ගිය අයට මෙත් වඩන්නේ නැහැ. මෙත් වැඩුවට අපි ඒ අය අරමුණු කරන්න බෑනේ, කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ. හිත පිට අරමුණු කරන්න පුළුවන්. නමුත් නිමිත්ත ගන්න බෑ. නිමිත්ත පහළ වෙන්නේ නැහැ. නිමිත්ත පහළ වෙන්නේ අර අරමුණේ සිහිය පිහිටවන්න තියෙන්න බෑ. දැන් අහවලා ඉන්නේ අහවල් තැන කියලා අපි අරමුණු කරගන්න බෑ මෙත් වැඩනකොට. එතකොට තවන්ට හිතට මෙවිලා පේනවා අහවල් කෙනා මේ විදියට ඉන්නේ කියලා. එතකොට සමාධියට නිමිත්ත කියනවා. මේ පරලෝකයේ කෙනෙක් එහෙම අරමුණු කරන්න අපිට බෑ. ඒ නිසා පළමු කොට මෙත් වැඩීමේදී ආණයක් ඇති කෙනෙකුටම මෙත් වැඩීම කරන්න ඕනේ. මෙදිච්ච කෙනෙක් සතෙකුට මෙත් වැඩලා මෙත් කියන්න පුළුවන්. කරන්නත් පුළුවන්. නමුත් මෛත්‍රීත වර්ධනය වෙන්නේ නැහැ. සමාධි නිමිත්ත පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ අය ජීවත් වෙලා නැති නිසා? හැම වෙලෙම මෙත් වැඩන්න ඕනේ ප්‍රාණයක් ඇති කෙනෙකුට. ප්‍රාණයක් ඇති කෙනෙකුට. එතකොට ඒ නිසා මිය පරලෝ ගිය අය වෙනුවෙන් මෙත් වැඩීම කළාට මෙත් වැඩීමෙන් මේ කියන්න පුළුවන්. නමුත් හිතට සමාධි නිමිත්තක් හෝ ඒ අය අරමුණු වෙන්නේ නැහැ. එතකොට අපේ හිත අපහසුතාවයකට පත් වෙනවා. ඒ අයට තියෙන්නේ මෙත් වැඩීම නෙමෙයි, ඒ අයට පින් අනුමෝදන් කිරීමයි මෛත්‍රීන් කරන්න වෙන්නේ. ඊළඟට අධික වෛරයක් ඇති කෙනෙකුට එකපාරට මෙත් වැඩන්න යන්නේ නැහැ. කියන්න පුළුවන් ඒ හිත වෙහෙසටපත් වෙනවා මෙත් වැඩීම හරියන්නේ නැහැ අධික වෛරයක් ඇති කෙනෙකුට. ඊළඟට අධික සෙනෙහසක් ඇති කෙනෙකුට පළමු කොට මෙත් වැඩන්නේ නැහැ. අධික සෙනෙහසක් ඇති මව්පියන්ද, දරුවන්ද, සහෝදර සහෝදරියන්ද, නෑදෑයන්ද, හිතවන්තයින්ද අධික සෙනෙහසක් ඇති අයට මෙත් වැඩන්නේ නැහැ පළමු කොට. ඒ අයට මෙත් වැඩීමෙන් මොකද වෙන්නේ? ආදරය, සෙනෙහස, ඇල්ම, රාගය මතුවෙන. ඒවා මතුවෙනකොට අර ඒවා එන්නේ ඔක්කොම මොකක් නිසාද? ලෝභයත් එක්ක හිත වැඩෙන්නේ. එතකොට ලෝභයත් එක්ක හිත වැඩෙනකොට ඒ අයට මෙත් වඩන්න ඒ අයකින් වෙන් වෙන්න බැරි වෙනවා. ඇයි? ආදරය, සෙනෙහස, ඇල්ම, රාගය මතුවෙන. එහෙම මතුවෙනකොට වෙන්නේ මොකද? අර ඒ අයකින් වෙන් කොච්චර මෛත්‍රී කරනත් වෙන් වෙන්න බෑ. ඇයි? අරක බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඒ ආදරය, සෙනෙහස, ඇල්ම, රාගය කියන එක ඉස්මතු වෙන්න නොදී මෙත් වැඩීමේදී අර අධික සෙනෙහසක් ඇති කෙනෙකුට කෙලින්ම මෙත් වැඩීම කරන්නේ නැහැ. එතකොට දැන් ස්වාමි පුරුෂයා ස්වාමි දෝණියට, ස්වාමි දෝණිය ස්වාමි පුරුෂයාට මෙත් වැඩීම පළමු කොට කරන්නේ නැහැ. එතනත් ආදරය, සෙනෙහස, රාගය මතුවෙනවා. මතුවෙනකොට සිතට මෛත්‍රී හිතට පීඩාවක්. ඊළඟට ඒ නිසා එතන වඩන්නේ නැහැ. ඊළඟට උපේක්ෂාව වශයෙන් එකපාරට වදන්නේ නැහැ. දැන් අපි අධික සෙනෙහසක් ඇති කෙනෙකුට එකපාරටම උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. දැන් ඒ නිසා මධ්‍යස්ත කෙනෙකුට එකපාර මෛත්‍රිය නොදෙවිනු සිතක් ඇති කෙනෙක් මෛත්‍රී වැඩීම කරන්නේ නැහැ. හොඳට දිනු කරගත්ත ඥාන ශක්තිය බලවත් කරගත්ත කෙනෙකුට ওই හතර දිනාටම කරන්න පුළුවන්. මුලින් කරන්නේ නැහැ. මුලින් පටන් ගන්නයි කරන්නේ නැහැ. කරන්න ගියොත් අර වෙහෙසටපත් වෙන. හොඳට ඥාන ශක්තිය බලවත් කරගෙන සීමා ભેදයේ ඉක්මවලා ගිය කෙනෙකුට ওই හතර දිනාට මුලින් කරාට වරදක් නැහැ. එතකොට සිත හැදිලා තියෙන්නේ. වර්ධනය වෙලා තියෙන්නේ. සීමා ભેදය ඉක්මවන්නේ අපි මෛත්‍රී හිත හැම වෙලෙම වඩන්නේ අනුපිළිවෙලින්. සීමා ભેදයට එනකම්. සීමා ભેදය කියලා කියන්නේ මේ මගේ හිතවත් කෙනා, මදහත් කෙනා, වෛදී කෙනා කියලා ભેදයක් නැතුව හැම දිනාටම එක හා සමාන සිටිවිල්ලකින් කටයුතු කරන්න පුළුවන් නම් අන්න සීමා ભેදී හරි. නැත්තම් සීමාවක් තියෙනවනේ. දැන් අපි කියව මෙතන ඉන්නවා තමන්ගේ හිතවත් අයත් ඉන්නවා. මව්පියොත් ඉන්නවා. දරුවොත් ඉන්නවා. වෛද්‍යකාරයොත් ඉන්නවා. මදහත් කට්ටියත් ඉන්නවා දැන් මෙතන ඔක්කොම එකතු වෙලා. දැන් අපේ හිත දියුණු නැහැ. මෛත්‍රියෙන් දියුණු වෙලා නැහැ. දැන් මේ ඔකොටෝ මෛත්‍රී කරනවා. කාගෙද හිත යන්නේ? කාගෙද හැප්පෙන්නේ හිත ගිහිල්ලා? වෛද්‍යකාරයාගෙද හිතවත් කෙනාගෙද මදහත් කෙනාගෙද හැප්පෙන්නේ කාගෙද? තව තවන්ගේ හිතවල තියෙන අදහස් අනුව ඒ කෙන එක එකනට අර බැඳීම යනවනේ. වෛර කෙනෙක් හිටියොත් ගැටෙනවා. අධික සෙනෙහසක් කෙනෙක් ඇති කෙනෙක් හිටියොත් ඇලෙනවා. උපේක්ෂා සාගත හිතෙන් බලන්න පුළුවන්කම නැහැනේ. අර හැමදෙනාට මේ කහ සමාන මෛත්‍රී හිතක් අරමුණු කරගන්න පුළුවන් අර සීමා ભેදයක් නැතුව මෛත්‍රී වඩලා තියනවනම්. ඒ කියන්නේ ගුණවත් කෙනත්, හිතවත් කෙනත්, මැදහත් කෙනත්, සමනුත් කියන මේ හතර දෙනාටම එක හා සමාන මෛත්‍රී සිතක් වැඩුවෙන් පස්සේ මේ අර මේ ඉන්න සියලු දෙනාටම එක හා සමාන මෛත්‍රී හිතකින් මෙත් වඩන්න පුළුවන්. ආය හැප්පීමක් නෑ කවුරුත් එකයි. දරුවෙක් හිටියත්, මවකෝ හිටියත්, සහෝදරයෙක් හිටියත්, හිතවත් කෙනෙක් හිටියත්, වෛද්‍ය කෙනෙක් හිටියත් කියලා හැප්පෙන්නේ නෑ. හැම දෙනාටම මෙත් වඩනකොට සියලු දෙනාම සුවපත් වේවා කියන අදහසින් මෙත් වඩන්න පුළුවන්. හැප්පීමක් නෑ. ඒ හැලහැප්පීමක් නැතුව තමාය, හිතවතාය, මෙදහතාය, අහිතවතාය කියන සීල සත්‍යය කියලා අරමුණු කරගන්න පුළුවන් නම් අන්න එතන සීමා ભેදෙයි ඉක්මවලාදී. සීමා කරලා නෑ. ඉතින් අන්න ඒ වගේ ඒ අරමුණු වල ස්වභාවය අනුපිළිවෙලින් වඩලා ඒ කුසලයිත මුදුන්පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි අනුපිළිවෙලින් වඩන්න කියන්නේ. සමන්ද කරන ඔය හතර දෙනාට පළමුකොට මෙත් වඩන්න නැතුව පළමුවෙන් තමන්ගේ සිත තමන්ට මේ තලන පළමුවෙන්ම අපි අරමුණු කරගන්නේ ගුණවත් කෙනෙක්. ගුණවත් භාවයට පත්වෙච්ච කෙනෙක් කියන්නේ, ගුණවත් කියන්නේ තමන්ට හොඳ නරක කියලා දෙන, යහපත පෙන්වන, කුසලයට හිත යොමු කරවන, අකුසලෙන් හිත බේරන ගුණවත් අය ඉන්නවනේ. කල්යාණ මිත්‍රය. ඒකර කල්යාණ මිත්‍ර අයගෙන එතන පළමුවෙන්ම අපි ගන්නකොට ලිංග ભેදේ බලන්නේ. කියන්නේ ස්ත්‍රියක් නම් ස්ත්‍රී කෙනෙක්ම බලනකොට ගුණවත් කෙනෙක් කරමුණු කරන්න. පුරුෂයෙක් නම් පුරුෂේ අරමුණු කරන්න ඕනේ. දැන් පිරිමි කෙනෙකුට නම් ගුණවත්, සිල්වත්, ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් අරමුණු කරන්න පුළුවන්. එතකොට තියෙන්නේ අර සිතේ බැඳිච්ච භාවයක් නැහැ, ගෞරවයක් නැහැ. එතකොට ගැහණු කෙනෙකුට නම් අද සිල්වත්, ගුණවත් සිල්වැණි කෙනෙක්. එහෙම නැත්නම් සිල් ගන්න, භාවනා කරන, දන් දෙන, කරුණා මෛත්‍රිය තියෙන, තමන්ට හොඳ නරක ගෙන දෙන, ගුරුවරයෙක් වශයෙන් ක්‍රියා කරන ගුණවත් මව් කෙනෙක් අරමුණු කරන්නේ. එතකොට එයාට තියෙන්නේ ගෞරවයක් නේ. ගෞරවය, භක්තිය, ඇදහිම, විශ්වාසය තියෙන්නේ. ආදරයක් සෙනෙහසක් එන්නේ නැහනේ. එතකොට මේ ගෞරවය, භක්තිය, ඇදහිම තුලින් මෙත් වැඩීම, මෛත්‍රී හිත වැඩෙනවා. එතකොට එහෙම වැඩනම් හිත හොඳට මුරු කරගත්තෙන් පස්සේ ඒ වාගේ එක්කෙනෙක් ඉස්සරලා ගන්න එක්කනයි එයායි තමන් ඉදිරියේ ඉන්න හැටියට සිතා ගන්නවා, සිතින් අරමුණු කර ගන්නවා. එයායි හතර ඉරියව් පවත්තන හැටි මතකයිනේ. ආවල් කෙනා මට ගුරුවරයා වශයෙන් ඉන්නේ, ආවල් කරා හිටගෙන ඉන්නකොට මෙහෙම ඉන්නේ, වාඩි වෙලා ඉන්නකොට මෙහෙම ඉන්නේ, ගමන් කරනකොට මෙහෙම යන්නේ, නිදා ගන්නකොට මෙහෙම ඉන්නේ කියලා තමන් අරමුණු කරගන්න පුළුවන්නේ. එයා ඇසුරු කරපු කෙනානේ. එතකොට මේ ගුණවත් කෙනා ඉදිරියේ ඉන්න හැටියට හිතාගෙන මෙත් වැඩීම කරමු. වෛර නොවීම, තරහ නොවීම, නිදුක් වීම, නිරෝගී වීම, සුවපත් වීම කියලා අර සිතින් ඉදිරියෙන් ඉන්න හැටියට සිතින් අරමුණු කරගෙන දැන් මනසට පේනවා ඉන්න හැටි. මේ ගුණවත් කෙනා තමන් හඳුනනවනේ. මනසට පේනවා, මේ මනසට තියෙන පේන නිසා අර මෙත් වැඩීම කරනවා. ඒ වචන හතරම ගන්නවා, හතරම අරගෙන හොඳට මෙත් වැඩනකොට තමන්ට කැමැති මේ වඩාත්ම කැමැති අරමුණක් තියෙනවා නම් ඒක තනි කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ හතරම එකට යළලා වෛරණ වෙන්න, තරහන වෙන්න, නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න කියලා අරගෙන නිදුක් නිරෝගී වෙන්න කියන එක දෙකම එකට ගන්න. ඒ නිසා හතරයි. ඒ වතන හතරෙන්ම මෙත් වැඩනකොට තමන්ගේ හිතට දැනෙනවා මෙන්න මේ අරමුණ මට හොඳයි. වෛරණ වෙන්න කියන එක හොඳයි, තරහන වෙන්න කියන එක හොඳයි, නිදුක් නිරෝගී වෙන්න කියන එක හොඳයි, සුවපත් වෙන්න කියන එක හොඳයි. ඒ වතන හතරෙන් තමන්ගේ හිතට ප්‍රිය වචනයක් එනවා. ඔය හතරින්ම කරනකොට අර බුදුගුණ කියනකොට ඒ කාර්මුණකට හිත වැටෙන්නේ. ඒ වගේ හතරේම කරනකොට වඩාත්ම කැමති වෙනවා මෙන්න මේ අරමුණ මට හොඳයි. මේ අරමුණින් මෙත් වැඩෙන එක හොඳයි. වෛර නොවෙත්වා කියන එක හොඳයි. සමහර අයට තරහ නොවෙත්වා කියන එක හොඳයි කියලා හිතෙනවා. සමහර අයට දුක් නිරෝගීවම්මා කියන එක හොඳයි කියලා හිතෙනවා. සමහර අයට සුවපත් වේවා කියන එක හොඳයි කියලා හිතෙනවා. තමන්ගේ මනසේ අර භාවිතය අනුව. එතකොට ඒ අරමුණ මේ වැඩියෙන් භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හිතට පුරුදු වෙකනේ. ඒක ලේසි ගන්න. ඒක අරගෙන මේ මෙත් වැඩීම ඩිගටම කරනවා අර අනුපිළිවෙලින්. එහෙම කරනා ඒ වාගේල ඊට පස්සේ ඒ වාගේ ගුණමක් දෙන්නේ ඊළඟට අරමුණු කරනවා. ඊළඟට 3 දෙනෙක් ඊළඟට 4 දෙනෙක් ඒ විදිහට එක එක නාට කරනා. ඊළඟට පොදුවේ ඔක්කොම එකට ඉන්න හැටියෙන් අනුමුණු කරලා බහු වචනින් ගන්න. එක්කෙනෙකුට ගන්නකොට වෙම්මා කියලා ගන්න දෙන්න දෙන්නගෙන් ඉඳලා සීමාවක් නැතුව මෛත්‍රී කරනකොට දෙත්වා කියලා බහු වචනින් ගන්න ඕනේ. එක්කෙනෙකුට කරනකොට තමන්ට කරනකොටයි එක්කෙනෙකුට කරනකොටයි වෙම්මා කියලා බහු වචනින් ගන්න. එක්කෙනෙකුට වැඩියෙන් කරනවා නම් සියලු සත්වයන් අනුමුණු කරනවා නම් එතන ඉඳන් වෙත්වා කියන බහුවචනේ ගන්න ඕනේ. එහෙම අරගෙන මෙත් වැඩීම කරන්න ඕනේ. එතකොට පළමුවෙන්ම ගන්න තමන්ද කරලා ගුණවත් සිල්වත් නැනවත් තමන්ද හොඳ නරක කියලා දෙන කල්යාණ මිත්‍රත්වයෙන් කුසල් කිදීමේදී පිහිට වෙන ගුරුවරයෙක් වශයෙන් සැලගෙන කෙනෙක් තමයි පළමුවෙන් අපි මෙත් වැඩීම ගන්න. එතකොට අර ආදරයක් ස්නේහසක් ඇල්මක් ත්‍යාගයක් මතුවෙන්නේ නෑ ගුණවත් භාවය නිසා. එතකොට මෛත්‍රී හිත දියුණු කරගන්න බොහොම පහසුයි. එහෙම පහසුවෙන් ඇති කරගෙන මෙත් වැඩීම කරන්න ඕනේ. එහෙම කරන ඊළඟට ගුණවත් අය එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හතරදෙනෙක් පස්දෙනෙක් 10 දෙනෙක් විතර අරමුණු කරනවා එක එක නාරගෙන. ඊළඟට 10 දෙනාම එකට කියලා ගුණවත් භාවයෙන් ගන්නවා. එතකොට ගුණවත් අය විතරනේ ඉන්නේ. එතකොට හිත විසිරෙන්නේ නෑ. ඊළඟට ගුණවත් අය අරගෙන ඊළඟට ගන්න හිතවත් අය. හිතවත් කියන්නේ කියලා කියන්නේ තමන්ගේ මව්පියන්, දරුවන්, නෑදෑයන්, සහෝදර සහෝදරියන් හිතවන්තයි. ඒ අය තමයි ඊළඟට හිත සත්වෝ හැටියට ගන්න. හිතවත් අය ඇටියට. ඒකෝට ඒ අයටත් ගන්නකොට පළමුවෙන් ගන්න එක නයි. එක එක නයි ඊළඟට වැඩි කරන්නේ. බහුවචනී. එහෙමත් කරලා හොඳට හිත සංසිද්ධයෙන් පස්සේ ඊළඟට ගන්න මධ්‍යස්ථාය. මධ්‍යස්ථාය ගන්නකොට නෑදෑ නොවන හිතවත් නොවන පිටාය. ඒ අය තමයි මධ්‍යස්ත වශයෙන් අරමුණු කරන්නේ. ඒ අයත් පළමුවෙන් එක එකන අරමුණු කරනවා. ඊළඟට එක එකන ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. ඊළඟට වෛරී අය. ඊළඟට වෛරිකාරයේ පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වැඩීම කරලා ඊළඟට මෙත් එතකොට වෛරිකාරයාට එනකොට ගුණවත් අයට මෙත් වැඩලා හිතවත් අයට මෙත් වැඩලා මදහත් අයට මෙත් වැඩලා හිත පාලනය කරගෙන ඉන්නේ. පාලනය කරගෙන ආපු නිසා වෛරකාරයට වඩන්න ලේසි. කපාට වඩන්නේ නැහැ නේද එතකොට? ගුණවත් අයට වඩලා හිත දියුණු කරගත්තා. හිතවත් අයට වඩලා හිත දියුණු කරගත්තා. මෙදහත් අයට වඩලා හිත දියුණු කරගෙන එන නිසා වෛර කෙනෙකුට ගන්නකොට අර අපහසුතාවය එන්නේ නැහැ. එතකොට පහසුවෙන් කරන්න පුළුවන්. ඊළඟට තමයි සියලු සත්‍යයන් අරමුණු කරන්නේ. එතකොට සියලු සත්‍යය ඇතුළත ඉන්නවා ගුණවත් අයත් ඉන්නවා හිතවත් අයත් ඉන්නවා මෙදහත් අයත් ඉන්නවා වෛරය අයත් ඉන්නවා තමනුත් ඉන්නවා. එතකොට 4 දෙනාම ඉන්නවා. 4 දෙනාම එකට එකතු කරලා මෙත් වැඩීම කරන්න පුළුවන් නම් අන්න එතන සීමා ભેදේ ඉක්මවලා තියෙනවා. සීමාවක් නැහැ. එතකොට හැම දිනාටම එක හා සමානයි. තමාය හිතවතාය මෙදහත් ගුණවතාය හිතවතාය මෙදහතාය අහිතවතාය කියලා ભેදයක් නැහැ. හැමෝම එකයි. සීල සත්‍යෝ කියලා ගන්න පුළුවන්. එහෙම தත්වෙට එනකන් අර අනුපිළිවෙල මනසකාරයෙන් තියෙන්න ඕනේ. අනුපිළිවෙල මනසකාරයෙන් ගන්නකොට කිසිම අපහසුතාවයක් නැතුව පහසුවෙන් මෛත්‍රීහිත ගන්න පුළුවන්. එතකොට එහෙම ගන්නකොට අර වගේම අර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම වැනි අරමුණු වලින් ඇතිවෙන පීඩා සාගත ස්වභාවයේ ආදීනව සිහි කරගෙන ඊළඟට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවේ ආනිසංස ඒ වගේම මෛත්‍රී 11 ආනිසංස සිහි කරලා තමයි මෙත් වැඩීම ආරම්භ කරන්නේ. එතකොට මෙන්න මේ හේතු නිසායි මම මෙත් වැඩීම කරන්නේ. මගේ හිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැති කර ගැනීමේ හේතුව. මගේ හිතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දිනු කර ගැනීමේ හේතුව කියලා සිහි කරගෙන අර 11:97 මෛත්‍රිය තියෙනවනේ සුඛං සුපති සුඛං පටිබුද්ධති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති නාසග්ගිවා සංවා සත්තං වා කමති තුවටං කිත්තං සමාධියති මුකවන්නෝ විපසිතති අසම්මෝල්ලෝ කාලං කරෝති උත්තරින් අපති විද්ධාන්තෝ බ්‍රහ්මලෝකෝ තගෝ හෝති කියන ආනිසංස 11 අන්නේ 11 සිහි කරගෙන තමයි මෙත්තදීම කරන්න ඕනේ. ඉතින් අන්නේ වාගේ ආනිසංසය ලබන්න සුදුසු ආකාරයෙන් මෙත්තදීම කරනකොට ඔය ආනිසංස 11න් 10ක් අපිට මෙලව ලැබෙනවා. ඉතින් මේ මෙලව ලැබෙන ආනිසංසය මතුවෙන්න මෙත්තදීම හරියට කරන්න ඕනේ. කරගෙන යනකොට දිගට ගෙනියන්න පුළුවන්. එහෙම කරලා තමයි සියලු සත්‍යයන් මෙත්තදීම ආරම්භ කරන්නේ. නැත්තම් කරන්න අනුපිළිවෙල කැඩුණොත් තමන්ගේ හිතට අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙත් කරන්න පුළුවන් වචනේ කියන්න පුළුවන් හිතට මොකවත් දැනෙන්නේ නැහැ. කොච්චර මෙත් කරුවා. අනුපිළිවෙල කැඩිනන්නේ. අනුපිළිවෙලින් ආවොත් තමයි වඩාම ශක්තිමත් භාවයට පත් වෙන්න හේතු වෙන්නේ. ඒ නිසා ඒක එක වචනයක් දෙකක් දවසක් දෙකක් කරලා බෑ. ධික දිගයට අර අත්දැකීම ලබන කම්ම ටිකෙන් ටික හුරු කරන්න ඕනේ. එකපාර කරන්න බෑ. ඔය හතර දිනාට එකපාර කරන්නත් බෑ. එක දවසින් කරන්නත් බෑ. ඒ එක එක නාන හුරු කරලා ඉන්න ඕනේ. ඉස්සල්ලා තමන්ද කරලා අත්දැකීම ලබන්න ඕනේ. ඊළඟට බුරුවරයාට කරලා අත්දැකීම ලබන්න ඕනේ. ඊළඟට හිතවත් කෙනාට කරලා අත්දැකීම ලබන්න ඕනේ. ඊළඟට මධ්‍යස්ථ කෙනාට, ඊළඟට වෛද්‍ය කෙනාට, ඊළඟට සියලු සත්‍යයන් කරලා අත්දැකීම ලබන්න ඕනේ. අත්දැකීම ලැබුවෙන් පස්සේ තමයි මෛත්‍රී හිත වතුරවන්නේ. එතකොට මෛත්‍රීත පතරවන්න හැම වෙලෙම සමාධි නිමිත්ත ලබාගෙන ඉන්න ඕනේ. මෛත්‍රීත නිමිත්ත ලැබුවේ නැත්නම් පතරවන්න අපහසුයි. දැන් මෛත්‍රියේ තියෙන ප්‍රතිභාග නිමිත්ත මෛත්‍රියේදී ප්‍රතිභාග නිමිත්ත වතු වෙනවා. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ වර්ණාලෝකය. ඒ කියන්නේ දැන් අපි පුද්ගලයේ කර්මණු කරගන්න දැන් ගුරුවරයා ඉදිරියෙන් තියාගෙන වගේ අපි මෙත් කඩාවම කරගෙන යනවා. ගුරුවරයා වුණ මනසට පේන්න පටන් ගන්නවා. අන්න නිමිත්ත. එහෙම නිමිත්ත මන්නේ මානසින් කරගෙන යනකොට ඒ නිමිත්ත වැහෙන්න වන්න වර්ණාලෝකේ මතුවෙනවා. එතකොට පුද්ගලයා නැගෙනවා වර්ණාලෝකේ මතුවෙනවා. දර්ශනේ මතුවෙනවා. එතකොට ආලෝකය එතන තියෙනවා. අඳුරක් නැහැ. එතකොට තමන්ගේ ඉදිරියෙන් ඉන්න ඕන කෙනෙක් අර ආලෝකය තුලින් බලන්න පුළුවන්. අරමුණු කරගත්තොත් පෙනියකි. නැත්නම් සමාධි ආලෝකයට හැම වෙලෙම කිසිම කෙනෙක් පේන්නේ නැහැ. කිසිම රූපයක් පේන්නේ නැහැ සමාධි ආලෝකයට. ආලෝකයේ පමණයි පිරිසුදු සමාධි ආලෝකයට තියෙන්නේ එළිය විතරයි. ආලෝකයේ පමණයි. ඒ ආලෝකයේ තුලින් තමන්ට අරමුණු කරන්න පුළුවන් ආවල් දෙය අරමුණු කරන්න පුළුවන් ඥාන දර්ශනේ බලවත් කරගත්ත පස්සේ. නැත්නම් පිරිසුදු සමාධි ආලෝකයට කිසිම දෙයක් පේන්නේ නැහැ. ආලෝකයේ පමණයි. ඒ ආලෝකයේ බලවත් වෙන්න තමයි ඒ ආලෝකයේ තුලින් විනිවිද දකින්න පුළුවන්. විනිවිද දකින්න පුළුවන් කියන්නේ අනිශ්චයකින් දකින්න ක්‍රමයට ඇතුළත බලන්න පුළුවන්. අන්නේ ඇතුළත බලන ස්වභාවයට පත් වීම තමයි විදර්ශනා නුවණට යන්නේ. විදර්ශනා නුවණට යන්නේ ඇතුළත බලන්න පුළුවන් ස්වභාවය. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ වතුර ටැංකිය තියෙන්නේ මාළුව දාන. ඒ වතුර විනිවිද පේනවනේ. ඇතුළත පේනවනේ. අන්නේ වාගේ අපේ සමාධි ආලෝකය හොඳට බලවත් වුණාම ඒ ආලෝකය තුලින් විනිවිද බලන්න පුළුවන්. අන්නේ විනිවිද බලන වෙලාවෙදි තමයි අපි ප්‍රසනාවට හැරෙන්නේ. ඒක තමයි සමාධි ආලෝකයෙන් කයට යොමු කරන්නේ. කයට යොමු කරනකොට කය තුළ තියෙන සෑම කොටසක්ම එකින් එකට බලන්න පුළුවන්. රූප 28ම බලන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඒවා ඔක්කොම බලන්න පුළුවන්. එතකොට චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, දිවා ප්‍රසාද, කාය ප්‍රසාද, හදේ රූප, ආහාර රූප, ඉතින් ඒ වාගේ ඍද්ධ රූප, චිත්තද රූප ඒවා ඔක්කොම බලන්න පුළුවන්. අර විදිහට ඥාන සත්‍ය බලවත් වෙන්න හැටියට සමාධිය වැඩුව කෙනාට තමයි බලන්න පුළුවන්. නැත්තම් බලන්න අරමුණු කරන්න පුළුවන්. නමුත් පේන්නේ ඥාන සත්‍ය හොඳට බලවත් කරගෙන තමයි විපස්සනාවට හැරෙන්න ඕනේ. හැරෙච්චා හොඳට ලක්ෂණේ ලස්සනට අර මේ අනේක්ෂයකින් බලනවා වගේ තමන්ගේ මනසින් පේනවා. අනිත්‍යයකට දෙඩිය සිය ප්‍රකෝටි ගානකින් පැහැදිලි මනසින් දකින ආලෝකය. මේක පැහැදිලි. අන්ටින් අන්නේ පැහැදිලි ස්වභාවයේ මතු වෙනකන් අපි මෙත් වැඩීම කරන්න ඕනේ. මෙත් වැඩීම කරලා ඊළඟට පතරවන්නේ ඔන්න ඔය ආලෝකය තමයි පතරවන්නේ. ඊළඟට තමයි භූමි වලට භූමි හයට පතරවනවා, දස දිශාවට පතරවනවා. ඒ පැතිරීම කරන්නේ මෙතෙක් මෛත්‍රී හිත දිනු කරගත්තන් පස්සේ. දැන් ගොඩක් දෙනෙක් වතරෙන්න කියන්නේ විනාඩි 5ක් යනකොට ඔක්කොම දස දිශාවටම මෛත්‍රී කළා ඉවරයි. විනාඩි 5න් ඔක්කොම ඉවරයි. අර මොනාවක් කමන්නේ, නාවක් කමන්නේ, වතනින් ඒක කියලා ඉවර කරනවා. ඉතින් හිතාන ඉන්න මම දස දිශාවටම මෛත්‍රී කළා කියලා. ඒක හරි, වතනින් හරි, වතනින් කිව්වා. නමුත් දැකපු සත්‍යයක් නැහැ. එහෙම දජනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දස දිශාවට හෝ ඒ භූමි වශයෙන් පතුරවනකොට කොට්ටාස 12ක් කියවනේ. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්තභාව පරියාපන්නා, සබ්බායිත්‍යෝ, සබ්බේ පුරිසා, සබ්බේ අරියා, සබ්බේ අනරියා, සබ්බේ දේවා, සබ්බේ මනුස්සා, සබ්බේ විනිපාතිකා කියලා. සත්ත කොට්ටාස 12. අන්නේ සත්ත කොට්ටාස 12ට තමයි පතුරවන්නේ. ඒ 11ට ඊළඟට අනුපිළිවෙලින් පතරවන්න. එතකොට අපි මේ සමාධි නිමිත්ත ලබා ගත්තෙන් පස්සේ ඒ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන තුනට යන්න පුළුවන්. මෛත්‍රී හිතෙන්. මෛත්‍රී අරමුණේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන තුන ලබන්න පුළුවන්. හතරවෙනි එක ලබන්න බෑ. උපේක්ෂාසගතව ලබන්න බෑ. ඊළඟට ඒක ලබාගෙන එක පුද්ගලයේ කර්මණු කරගෙන අපිට පුළුවන් ඒ සබා ප්‍රතිභාග නිමිත්ත ලබා ගත්තෙන් පස්සේ ධ්‍යාන 12ක් ගන්න. එක පුද්ගලයෙකුට. එක පුද්ගලයෙක් කර්මුණු කරගන්න. ඒ කියන්නේ වෛර නොවෙම්මා කියන එකෙන් ධ්‍යාන 3යි. තරහ නොවෙම්මා කියන එකෙන් 3යි. නිදුක් නිරෝගී වෙම්මා කියන එකෙන් 3යි. සුවපත් වේවා කියන එකෙන් 3යි. එතකොට එක පුද්ගලයෙක් කර්මුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12ක් ගන්න පුළුවන්. එතකොට ඒ 12ට අරගෙන මෛත්‍රී ධ්‍යාන සිත තමයි ඊළඟට පතරවන්නේ. අනික් එක පතරවන්න පුළුවන් යකුන් මේ පැතරෙවන්න බලේ නැහැ. බලේ නැහැ කියන්නේ අපිට පේන්නේ නැහැ නේ සත්වේ පුද්ගලයන්. දැන් මෙතන හොඳට පටිවාග නිමිත්ත ලබාගත් කෙනාට තමන්ගේ මෙත් වැඩලා ඊළඟට තමන් අවට ඉන්න අයද මෙත් වැඩන. මෙත් වැඩනකොට තමන්ගේ අවට ඉන්න අය හොඳට පේනවා. ඊළඟට දිගින් දිගට පතරවනකොට මේ ශාලාවටම අර ආලෝකය පතුරවනවා. පතුරවනකොට මේ ඉඳගෙන ඉන්න අය ඔක්කොම ඇද්දක පියාගත්තා තවන්න පේන. අන්න එතකොට මේ සමාධි නිමිත්ත ඥාන දර්ශනේ බලවත්. එතකොට තවන්න ඕන කෙනෙකුට මෙතන ඉන්න කෙනෙකුට මෙත් වැඩන්න පුළුවන්. එතකොට මෙත් වැඩෙන එකත් පේනවා, අරමුණත් පේනවා, තමන්ගේ සිතත් පේනවා. එතකොට තමන්ගේ විශ්වාසයි. මගේ හිත දැන් මේ වදේට ප්‍රතිරිදී පවතිනවා කියන එක විශ්වාසයෙන් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට මෙත් වැඩනකොට ඔය මෙත් වැඩන පතරවන ක්‍රමයේ තියෙනවා ඕඩිසෝ ක්‍රමය හා අනෝඩිසෝ ක්‍රමය කියලා කොටස් දෙකක්. ඕඩිසෝ ක්‍රමයට හා අනෝඩිසෝ ක්‍රමයට මෙත් වැඩීම පතරවන්නේ. ඕඩි කියන්නේ සීමාව. සීමාවක් තියෙනවා. අනෝඩිසෝ කියන්නේ සීමාවක් නැහැ. දැන් එතකොට අපි කියනවා සත්ත කොටස 12ක්. ඒ කියන්නේ සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්තභාව පරියාපන්නා කියලා කොටස් පහක් මුලින් තියෙනවා. අන්නේ කොටස් පහේ සීමාවක් නැහැ. සීමා ભેදයක් නැහැ. සබ්බේ සත්තා කියලා ගත්තොත් සියලුම සත්ත්වයෝ. මේ කුරු කුඹියාගෙන් පටන් මහා බ්‍රහ්මයාගේ දක්වාම ලෝක ධාතුවේ ඉන්න හැම සත්ත්වයක්ම අයිති. ભેදයක් සීමාවක් නැහැ. සබ්බේ සත්තා කියන. ඊළඟට සබ්බේ පානා කියනකොට පණ ඇති සියලු සත්වයෝ. පණ ඇති සියලුම සත්වයෝ. එතකොට ආයේ ભેදයක් එතනත් නැහැ ભેදයක්. සබ්බේ සත්තා, සබ්බේ පානා. ඊළඟට සබ්බේ පුද්ගලා. නැගෙන සබ්බේ භූතා. සබ්බේ භූතා කියනකොට එතන සීමාවක් නැහැ. එතකොට සබ්බේ භූතා කියලා සඳහන් කරනකොට මෙතන මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර ධාතුවකින් ඇදිච්ච සත්ත්ව කොටසක් ඉන්නේ. එතකොට ඒ හැම දෙනාගේම ආත්ම භාවයන් ගත්තාම එකහා සමාන ભેදයක් නැහැ. ඊළඟට සබ්බේ පුද්ගලා. පුද්ගලා කියනකොට පුද්ගල වශයෙන් ගන්නකොට ભેදයක් නැහැ. පුද්ගලික නමක් නේ කෙනෙකුට තියෙන්නේ. එතකොට පුද්ගල වශයෙන් ගන්නකොට ඔක්කොම පුද්ගල ભેදයෙන් ගන්නකොට ભેදයක් නැහැ. ඊළඟට අත්තභාම පරියාපන්න. කියන්නේ හැම කෙනෙක්ම එතකොට ආත්ම භාවයක් ඇති සත්‍යය. કોઈ ලෝකේ මොන සත්‍යයේ සිටියත් මේ සත්‍යයට ආත්ම භාවයක් තියෙනවනේ. ඒකයි සබ්බේ අත්තභාව පරියාපන්නා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කොටස් පහ තමයි අනෝදිසෝ ක්‍රමයේ මෙත් වැඩි. අනෝදිසෝ ක්‍රමයේ මෙත් වැඩිම ඒක සීමා ભેදයක් නෑ. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්තභාව පරියාපන්නා කියන කොටස් පහ. ભેදයක් නෑ. සීමාවක් නෑ. ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් දෙවියන් පුද්ගලයන් මේ මිනිස්යන් කියලා ભેදයක්වත් කිසිම ભેදයක් නෑ. ඔක්කොම එකහා සමානයි. ඒකට කියනවා අනෝදිසෝ මෙත්තා විහරණය කියලා. ඊළඟට ඕඩිසෝ මෙත්තා විහරණය. ඕඩිසෝ මෙත්තා විහරණය කියන්නේ සීමාවක් තියෙන. සීමාවක් තියෙනවා. දැන් අපි හිමස්මින් විහාරේ සබ්බේ සත්තා කියලා ගන්නවා. එතකොට මේ විහාරයේ ඉන්න සියලු සත්ත්වෝ සමානයි. එතකොට විහාර භූමියෙන් සීමා වෙනවා. ඊළඟට එහෙම ගන්න එහෙම අරගෙන මෙත් වඩන්න පුළුවන්. එතකොට එතන තියෙනවා සීමාවක්. ඒකට කියනවා ඕඩිසෝ මෙත්තා විහරණය කියලා. එතකොට මේ භූමිය ගත්තාම මේ භූමියේ ඔය කොටස 12ම ඉන්නවා. සබ්බේ සත්‍යයත් ඉන්නවා, ප්‍රාණීත් ඉන්නවා, භූතයත් ඉන්නවා, පුද්ගලයත් ඉන්නවා, අත්භව පරියාපන් ආත්ම භාවය ඇති සත්‍යයත් ඉන්නවා, ස්ත්‍රියෝ ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, මේ මිනිස්සුයෝ ඉන්නවා, ආර්යයන් වහන්සේලා ඉන්නවා, අනාර්යයෝ ඉන්නවා, විනිපාතිකයෝ ඉන්නවා. මේ භූමිය ඔය ඔක්කොම ඉන්නවා. මේ භූමියේ සීමාව ගත්තොත් මේ භූමියේ ඉහළට අකටිතා භවතලයේ දක්වා සීමාව තියෙනවා. යටද අවීචි මහා නරකයට දක්වා සීමා වෙනවා. එතකොට මේ භූමියේ ඉන්න ඔක්කොම අර 12ම මේකට අයිති. ඉතින් මේ මෙත් වැඩීම හරියට කළොත් තමන්ද මෙත් වැඩීමේ ආනිසංශ ඵලයෙන් ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන් ප්‍රඥයන් දකින්න පුළුවන්. මේ යටට තමන්ගේ සමාධි ආලෝකයේ යෙම කළොත් යට ඉන්න අවිජ්ජේ ඉන්න සත්‍යයන් නිර්සත්‍යයන් දකින්න පුළුවන්. සමාධිය බලවත් වෙන්න ඕන. සමාධියෙන් බැලෙයි. ඊට දෙවිය පුළුවන් සමාධිය ලැබලා අභිඥාවට අදිස්ත්‍රාණ කළොත් ඊටදී පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට මේ භූමියේ ඉන්නවා ඒ කොටස් සියල්ලම ඉන්නවා. මේ භූමි සීමාව තුළ. ඒකයි මේ මෙත් වැඩීමේදී කලමුණු කරනකොට ඉමස්සින් විහාරේ සබ්බේ සත්තා අවේරා හොන්තු අධ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛියත්තාන පරිහරණ. එතකොට මේ භූමියේ තුළ ඉන්න මේ සත්ත්ව කොටස් 12ටම අපි මෙත් වැඩනවා. මෙත් වැඩන්නේ ධානයෙන් නැගී හිටලා සමාධි ආලෝකයේ විහිදුවලයි මේක කරන්නේ. එහෙම ලබාපු කෙනෙකුට බොහොම දේශයෙන් පුළුවන්. නැති කෙනාට ඉතින් වචනින් කියන්න පුළුවන්. දැන් ලක් කියනෝනේ එහෙමල ධානයක් ලබලා නැති කෙනෙකුට වචනෙන් කියන්න පුළුවන්. වචනෙන් පමණයි ඒ ඇතුළත තියෙන දේවල් තේන්නේ. එතකොට අර මෙත් වැඩන සතිභාග නිමිත්ත උපදවාගෙන ධානාලෝකයේ පතරවලා බැලුවොත් අන්න ධානාලෝකයේද ඔක්කොම සත්‍ය තේන්නේ. එහෙම ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එතකොට එහෙමද ගන්නකොට ඉමස්මින් විහාරේ, ඉමස්මින් ගෝචර ගාමේ, ඉමස්මින් නගරේ, ඉමස්මින් ලංකාදීපේ, ඉමස්මින් ජම්බුදීපේ, ඉමස්මින් චක්කවාලේ. අන්න පිළිවෙලින් මේ වැඩීම කරන්න. ඉමස්මින් විහාරේ කියනකොට මේ භූමිය. විහාර භූමිය. නැත්තම් තමන්ගේ ගෙදර. ඊළඟට ඉමස්මින් ගාමේ කියනකොට ගම. ඉමස්මින් නගරේ කියනකොට නගරේ. ඉමස්මින් ලංකාදීපේ කියනකොට ලංකාව. ඉමස්මින් ජම්බුදීපයේ කියනකොට දඹදිව. ඉමස්මින් චක්කාලේ කියනකොට සීලම සක්වලත් එක්ක අහුවෙනවා. ඒ අරමුණ තමන්ද පැහැදිලි වෙනවා. එතකොට එහෙම පතරවන්න තමන්ගේ හිත ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා තමයි පැතිරෙන්නේ. දැන් ඉමස්මින් විහාරයේ කියනකොට දැන් මෙයා විහාර භූමිය අපිට පේන්නේ නැහැනේ මෙතන ඉඳගෙන ඉන්නකොට. සමාධි ආලෝකයෙන් නැගී ඉඳලා බලනකොට සිත ඉහළට ගිහිල්ලා අර ඉහළින්නම් බලනවා වගේ මුළු විහාර භූමියම පේන. එතකොට විහාර භූමිය ඉන්න ඔක්කොම දකින්න පුළුවන්. දැන් ඉහළින් මොකක් හරි යානාවකින් හරි උඩින් යනකොට මේ විහාර භූමිය ඔක්කොම පේනවනේ. ඒ වගේ ධ්‍යාන මට්ටමට ගිහිල්ලා මෛත්‍රිය වඩනකොට සිත ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා මෛත්‍රියද පැතිරෙනවා. පැතිරෙනකොට මුළු භූමියේ ඉන්න සත්ත්වය ඔක්කොම පේන්න පටන් ගන්නවා. නගරයට යනකොට තව දෙයක් ඉහළට යනවා. මුළු නගරෙම උඩින් යනකොට පේනවනේ. ඒ වගේ සිත ඉහළට ගිහිල්ලා මෛත්‍රී ආලෝකයේ පැතිරෙනකොට අර ඔක්කොම පේන්න පටන් ගන්නවා. ලංකාවට කරනකොට ලංකාවත් ඒ වගේ. දැන් ගුවන් යානයකින් යනකොට ලංකා භූමිය පේන්නේ. පේනවනේ. අන්න ඒ වගේ හිත ඉහළට යනවා භූමියට. එතකොට මුළු භූමියටම මෙත් වැඩීම කරනවා. ආලෝකය හොඳට පැතිරිලා ලංකා සටහන හොඳට මතකයට ගන්න පුළුවන්. ඒ වගේ ධ්‍යානයේ ලැබූ කෙනාට මෛත්‍රී හිත වතුරවන්න වතුරවන්න හිත ඉහළට ගිහිල්ලා ආලෝකය පැතිරෙනවා. ඒ ආලෝකයේ පැතිරෙන ස්වභාවයෙන් සත්ව ටික බලන්න පුළුවන්. එතකොට දැන් ඒක පටිභාග නිමිත්ත අරමුණු කරගෙන පටිභාග නිමිත්ත පහළ වුණෙන් පස්සේ සත්‍යය පේන්නේ නැහැ. ඒ සත්‍ය සංඥාව තියෙනවා. පුද්ගලයා පේන්නේ පටිභාග නිමිත්ත විතරයි පේන්නේ. ඒ නිමිත්ත තුළ තියෙනවා අරහරම ආරම්භණය. නිමිත්ත තුළ මනුෂ්‍යයෙක් ඉන්නවා. ඉතින් ඒ සත්‍යය දිනු කරගත්ත කෙනෙකුට ඒක ලබන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කියවොත් දැන් ආස්වාස ප්‍රාස්වාස අපි කරනවා. කරනකොට සමාධි නිමිත්ත එනවා. සමාධි නිමිත්ත පහළ වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයයි සමාධි නිමිත්තයි නාසිකාග්‍රයයි තුනම එකට එකතු වෙනවා. නාසිකාග්‍රරටුවට ආස්වාස ප්‍රාස්වාදයක් එකතු වෙනවා, සිතත් එකතු වෙනවා, සමාධි නිමිත්තත් එනවා. ඔය හතරම එකට එකතු වුණාන් පස්සේ තමයි උපචාර සමාධිය. ඒ උපචාර සමාධියේදී ආලෝකයේ එතන හොඳට ප්‍රභාස්වර භාවයට පත් වෙනකොට හුස්ම රැල්ල නොදනියක්. නමුත් ආලෝකයේ හිත තියාගෙන ඉන්න හුස්ම රැල්ලත් මිනිහ කළා වෙනවා. ඒ හුස්ම රැල්ල ඇතුළට ගිහිල්ලා සිත සමාධිය හිතක් නැතිනේ. එතකොට හුස්ම රැල්ල හොඳට යන්නේ නැහැටි පේනවා. එතකොට හුස්ම රැල්ල මිනිහ කරන්නේ නැහැ. යන්නේ නැ සංඥාවෙන් බලාගෙන ඉන්න. අන්න එතකොට හුස්ම රැල්ල ආලෝකයේ හිත තියාගෙන ඉන්නකොට එතනින් තමයි සමාධි නිමිත්තට හිත අරගෙන අර්පණා ගත කරන්නේ. කියන්නේ ධ්‍යානයට අදිස්ථාන කරන්න එතෙන්දී. එතෙන්ට යනකම් ධ්‍යානයට අදිස්ථාන කරන්නේ නැහැ. ආස්වාද ප්‍රාස්වාදයයි සමාධි නිමිත්තයි නාසිකාග්‍රයයි හිතයි ඒ හතරම එකට එකතු වෙන්නේ. එකට වෙච්ච තැන තමයි උපචාර සමාධිය. එතෙන්දී තමයි පංච නීවරණ නැහැ. එතන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බහ බලවත් වෙනකොට තමයි අන්න එතෙන්ට ගියාම තමයි පළවෙනි ධ්‍යානයේදී අදිස්ථාන කරන්නේ. එතෙන්ට යනකම් අදිස්ථාන කරන්නේ නැහැ. එතකොට අපිට හුස්ම රැල්ලවත් දැනෙන්නේ නැතුව කොහොමද ධ්‍යානයක් ලබන්නේ? සමාධි නිමිත්තක්වත් නැතුව කොහොමද ධ්‍යානයක් ලබන්නේ? අරමුණු ගන්න බැන්නේ. ඒ හතරම එකට එකතු වෙච්ච තැනදී තමයි අර්පණ වැට කරන්නේ. උපචාර සමාධියට ගිහිල්ලායි අර්පණ සමාධියට යන්නේ. එකපාර යන්න බෑ. අනුපිළිවෙලින් යන එක තමයි හරි. පළවෙනි යන්නේ පරිකාරම සමාධියට, ඊළඟට උපචාර සමාධියට, ඊළඟට අර්පණ සමාධියට. ඊළඟට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානවලට අනුපිළිවෙලින් යන්න ඕනේ. දැන් මෛත්‍රියත් ඒ වාගේ. දැන් අපි මෛත්‍රී කරගෙන යනකොට මෛත්‍රී සිතට ඔන්න තමන්ගේ මෛත්‍රී කරන පුද්ගලයා ඉදිරියෙන් ඉන්නවා වගේ පේනවා. ඒක තමයි මෛත්‍රී නිමිත්ත. එතකොට ඒ නිමිත්ත අරමුණු කරගෙන දැයට මෙත් අඩනකොට එතන පටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත පහළ වෙනකොට අර පුජ්‍යලයාගේ රූපේ නොපෙනී වර්ණාලෝකේ මතුවෙනවා. නමුත් පුජ්‍යලයා එතන ඉන්නවා කියන සංඥාව අපිට තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්නේ එතකොට ඒ පුජ්‍යලයා ඒ ආලෝකයේ තුල ඉන්නවා කියන අදහස තියෙනවා. අපි ඒ පුජ්‍යලයාටයි මෙත් අඩෙන්නේ. මුත්‍යලයා පේන්නේ නැහැ. නමුත් සංඥාව තියෙනවා. ඒ සංඥාව තියාගෙන හොඳට මෙත් වැඩීම කරනවා. කරනකොට දැන් එතන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවනම්, පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවනම්, එතකොට මේ පුද්ගලයෝ තුන්දෙනාම ඉන්නවා කියන සංඥාව තියෙනවා. පුද්ගලයන් පේන්නේ නැහැ. එතකොට පුද්ගලයන් තුන්දෙනා ඉන්න ස්වභාවයේද අර ආලෝකේ පැතිරෙනවා. එනකට දැන් මේ භූමියේ දැන් අපි 10 දෙනෙකුට මේ කරනවා කියනකොට 10 දෙනාගේ පරිසරයේ තියෙන ආකාරයට ආලෝකෙ පැතිරෙනවා. එතකොට පුද්ගලව 10 දෙනා වෙතන ඉන්නවා. එතකොට පුද්ගලව 10 දෙනා මුලින් ඉන්නවා ප්‍රතිභාග නිමිත්ත පැතිරෙනකොට ඒ පුද්ගල සංඥාව අයින් වෙනවා. සංඥාව රූපේ අයින් වෙනවා. සංඥාව පවතින. එතකොට ඒ සංඥාව තමයි Taman දෙතෙන්ද ඕන විපස්සනාවට හරවන්න පුළුවන්. සංඥා ස්කන්ධේ. මේ සංඥා ස්කන්ධය තුළ එතකොට වේදනා රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන උතන ස්කන්ධ පහම තියෙනවා. ඒ පහටම පහණුව මෙනෙහි කරනකොට එතන සත්පුද්ගල ස්වභාවයක් නැන්නම මෛත්‍රී හිත විදර්ශනාවට ඇරුණා. එතකොට පුද්ගල ස්වභාවයෙන් නෙවෙයි යන්නේ ළඟදී ස්කන්ධ පහක් මෙතන තියෙනවා. සත්සඤ්ඤාව නැති වෙන. එතකොට තියෙන පරමාර්ථෙට හිත ගියා. පරමාර්ථෙට හිත ගිය තැන ඉඳලා විපස්සනා අරමුණ. එතකොට ඒක තමයි ශ්‍රේණියක් පාසක් ඇති වෙවි නැති වී යන්නේ. ඒක එතකොට මනසට හොඳට තේින්න පටන් ගන්නවා නාම රූප වශයෙන්. එතකොට එතනින් එහාට යන්නේ නාම රූප වශයෙන්. සංඥාවෙන් පටන් ගත්ත විපස්සනා ඊළඟට යන්නේ නාම රූප වශයෙන්. පුද්ගලයක වශයෙන් නෙවෙයි යන්නේ විපස්සනාවට හැරෙන්නේ. මේ එක එක පුද්ගලයන් අරමුණු කරගෙන ওই විදිහට විපස්සනාවට හැරෙන්න පුළුවන්. හැරෙනොත් අර අපිට වචනෙන් කියන්න පුළුවන්. වචනෙන් කියවන්න දෙන්නේ නැහැ. සමාධියක් වඩනවා, ධ්‍යාන සිතක් උපදවාගෙන බැලුවොත් ගන්න මේ සීකරණයක තේන. එතකොට අන්න ඒ විදිහට විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒ විදිහට අර සිත පතරනකොට ඉමස්මින් විහාරේ, ඉමස්මින් ගෝචරගාමේ, ඉමස්මින් නගරේ, ඉමස්මින් ලංකාදීපේ, ඉමස්මින් ජම්බුදීපේ, ඉමස්මින් චක්කවාලේ ඊළඟට ඉස්තර දනා සීමට්ටක දේවතා. එතකොට ඉසුරුමත් අයත් සීමට්ටක දෙවියෝ පේන්න පටන් ගන්නවා. ඉසුරුමත් අය කියන්නේ සම්භාවනීය අය. නැති යමිතවරු වගේ සම්භාවනීය අය ඉසුරුමත්. ඊළඟට මේ දේවතාවන් වශයෙන් කියන්නේ භූමස්තක දෙවියෝ. කියන්නේ මේ භූමියට අරගත් දෙවියන් පෙන්න පටන් ගන්නවා. දැන් රුක්ස වලට අදිග්‍රහිත දෙවියෝ, ගම් වලට අදිග්‍රහිත දෙවියෝ, තමන්ගේ ඉන්න ස්ථානයේද ගේට අදිග්‍රහිත දෙවියන්, එතකොට තමන්ගේ ආරක්ෂාවට ඉන්න දෙවියන් තවන්න පෙන්න පටන් ගන්නවා අර සමාධි සිටින්. සමාධිය සිටින්. එතකොට අන්නේ විදිහට මේ තනන්න පුළුවන්. ඊළඟට සත්වලටම පවතනකොට සක්වල දක්වා වැටෙනකොට හිත ඉහළට ගිහිල්ලා මුළු භවග්‍රමෙම පේන්න පටන් ගන්නවා. එතකොට අන්නේ විදිහට පතරවන්න පුළුවන් භූමිය වශයෙන්. ඊළඟට දිශා වශයෙන් පවත්නකොට මේ පුරත්තිමායේ දිශායේ සබ්බේ සත්තා අවේරා හුන්තු, අභ්‍යාපජ්ජා හුන්තු, අනිගා හුන්තු, සුඛියාත්තාන පරිහරන්තු. එතකොට පුරත්තිමායේ දිශායේ යනකොට නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාවේ ඉන්න සබ්බේ සත්තා, සබ්බේ පාන, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ හත් බාම පරියා පන්නා කියලා අර සීමාවක් නැතුව ඒ පස් දෙනාද කරනවා. එතකොට ඒක අනෝදිශෝ ක්‍රමයට කරන පස් ආකාරය. ඊළඟට ඕදිශෝ ක්‍රමයට සත්ත කොටස් හතක් බෙදෙනවා. සබ්බා ඉත්‍යෝ, සබ්බේ පුරිසා, සබ්බේ අරියා, සබ්බේ අනරියා, සබ්බේ දේවා, සබ්බේ මනුස්සා, සබ්බේ විනිපාතික කියලා කොටස් එතන සීමා කරනවානේ. සබ්බේ දැන් සබ්බා ඉත්‍යෝ කියනකොට ස්ත්‍රීන් විතරයි සීමාවක් තියෙන්නේ. එතකොට හිමස්මින් විහාරේ සබ්බා ඉත්‍යෝ මේ විහාරේ ස්ත්‍රීන් විතරයි. සබ්බේ හිමස්මින් විහාරේ සබ්බේ පුරුෂා මේ විහාරේ පුරුෂයන් විතරයි. අන්න ඒ විදිහට සීමාවක් තියෙනවා. එතකොට භූමියනු සීමා වෙනව අරමුණිනු සීමාවක් තියෙනවා. ඒකට කියනවා ඕඩිසෝ මෙත්තා විහරණය කියලා. ඕඩිසෝ මෙත්තා, ඕඩි කියන්නේ සීමාව. සීමාවක් ඇතුව මෙත් වැඩීම කරනවා. ඊළඟට සබ්බේ සබ්බා ඉත්‍යෝ කියනකොට සියලුම ස්ත්‍රී. සබ්බේ පුරුෂා කියනකොට සියලු පුරුෂයෝ. සබ්බේ අරියා කියනකොට සියලුම ආර්යයන් භාවයට පත්විච්ච අය. අනරියා කියනකොට ප්‍රතඥාය ඔක්කොම. ඊළඟට සබ්බේ මනුස්සා කියනකොට මනුස්සයෝ. සබ්බේ දේවා කියනකොට දෙවියන් ධර්මයන්. ඊළඟට සබ්බේ විනිපාතිකා කියනකොට නිරි සත්‍යය. සතර අපාගත නිරි සත්‍යයන් පේනවා. ඒ මනුෂ්‍ය ලෝකේ වාගේ ඉන්නකොට තිරිසන් සත්තු අපිට ඇහෙන්න දකින්න පුළුවන්. එයයි හිතින්ම අරමුණු කරගන්න පුළුවන්. ඊළඟට විනිපාතික සත්‍යයන් ගන්නකොට අපාගත සත්‍යයන් පේන්න, නිර්සත්‍යයන් පේන. ඔය විදිහට මෙත්තා විහරණය ඒ විදිහට දිගට මෙත්තා විහරණය කරනකොට දස දිසා මෙත්තා විහරණය වශයෙන් කියනවා. මෙත්තා විහරණය වශයෙන් ප්‍රකාශ කරනකොට මෙත් වැඩීමේ ඇතිවීමේ ක්‍රම තුනයි තියෙන්නේ. අනෝදිසෝ මෙත්තා විහරණය, ඕඩිසෝ මෙත්තා විහරණය හා දස දිසා මෙත්තා විහරණය. ඒ කියන්නේ මෙත්තා විහරණය කියන්නේ මෛත්‍රීසිත පතුරවනවා කියන එක. පතුරවන්නේ කාටද එතකොට? අනෝදිසෝ ක්‍රමයට. සත්ත්ව කොට්ටාසයක් පුද්ගලයෙක් ભેදයක් නැතුව සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලං, සබ්බේ අත්තභාව පරියාපන්නා. ඒ පස් දෙනාට සීමාවක් නැහැ. ඒකට නිසා ඒකට කියනවා අනෝදිසෝ මෙත්තා විහරණය කියලා. ඕඩිසෝ මෙත්තා විහරණය කියන්නේ භූමි වශයෙන් උත් සීමා වෙනවා, පුද්ගලයන් වශයෙන් උත් සීමා වෙනවා. ඉමස්මින් විහාරේ සබ්බය අසබ්බා ඉච්චියෝ. ඉමස්මින් විහාරේ සබ්බේ පුරිසා. එතකොට සීමේ භූමිය සීමා වෙනවා, සත්ත්ව කොට්ටාස සීමාවට එනවා. ඒකට කියනවා ඕඩිසෝ මෙත්තා විහරණය කියලා. ඊළඟට දස දිසාවට පතරන එකට කියනවා දස දිසා මෙත්තා විහරණය කියලා. ඒ විදිහට පුරත් විමාය දිසාය කියලා කියලා නැගෙනහිරට ගන්නවා. ඊළඟට දකුණ, බටහිර, උතුර, උතුර අනු දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණ අනු දිසාව, බස්නාහිර අනු දිසාව, ඊළඟට උඩ යට කියන මේ සදිසාවට මෙත්තා වැඩීම කරන්න ඕනේ. ඉතින් ওই විදිහටයි මෙත් වැඩීම අනුපිළිවෙලින් කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම වැඩුවොත් අද අභ්‍යන්තර තියෙන සත්පුද්ගල ස්වභාවයත් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඒකෙන්ම අර ප්‍රතිවාග නිමිත්ත උපදවාගෙන සංඥාව ඉස්මතු කරගත්තන් පස්සේ එතන ඉඳන් විපස්සනා වඩන් මෙත්තා විවරණින් හැරෙන්න පුළුවන්. එතකොට සමත විපස්සනා දෙකම මේකෙන් අරමුණු කරන්න පුළුවන්. හැබැයි මෙත්තා විහරණයට විපස්සනාවට හැරෙන්නේ අර සංඥාව බලවත් වෙනකන් ඉන්නෝනේ. ඒ කියන්නේ පුද්ගලයා හොඳට පෙනිලා එතනින් ප්‍රතිභාග නිමිත්ත පොදවාගෙන පුද්ගල සංඥාව අයින් වෙනවනේ. පුද්ගලයාගේ රූපේ අයින්, සත්ත්ව ස්වභාවයේ අයින් වෙනවා. අයින් වෙනකොට එතන එන්නේ සංඥාව. පුද්ගලයා ඉන්නවා කියන සංඥාව තියෙනවා ප්‍රතිභාග නිමිත්ත තුල. එතකොට සංඥා ස්කන්ධය තියෙන්නේ පුද්ගලයා, පුද්ගලයා නෙමෙයි. ඒ සංඥා ස්කන්ධය තියෙනවා නම් එතන රූප ස්කන්ධයක් තියෙනවා, වේදනා ස්කන්ධයක් තියෙනවා, සංඥාමය සංස්කාර ස්කන්ධයක් තියෙනවා, විඥාන ස්කන්ධයක් තියෙනවා. ඒකට ස්කන්ධ පහම එතන තියෙනවා. අන්න ඒක ස්කන්ධ පහ වශයෙන් පංචස්කන්ධ වශයෙන් බෙදලා බලනා නාම රූප වශයෙන්. ඒකට විපස්සන අරමුණ. ඒක ශ්‍රේණියක් වාසම් නාම රූප වශයෙන් බලන්නේ. ශ්‍රේණියක් වාසම් මොකද වෙන්නේ? ඇතිව නැතිව යනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණයට හරවනවා. ඉතින් ඒක හැබැයි ලබන්නේ සෑහෙන දුරට මේ තැඩීම කරලා ඉන්න ඕනේ. නැත්තම් වශයෙන් කියන්න පුළුවන් විනාඩි 5යි. ඒ කියන්නේ කන්දී ඔව් මම වෛරේ නායිරේ නොවෙම්ම තරහ නොවෙම්ම නිදුක් වේම්ම සුවපත් වෙම්ම තීර සද්දෝ නිදුක් වේවා ඊරෝගේවා සුවපත් වේවා. විනාඩි දෙකෙන් ඉවරයි. වදනේ ඉවරයි. නමුත් අභ්‍යන්තරයේ මොකුත් ඊළ නැන්නේ. ඉතින් එහෙම කර කර තමයි අපි වරි මෙත් වැඩ වඩා අනික් අයට බයින්නේ. මේ වෛද්‍යයක් කරනවා, මේ බයිනරිකක් බයිනකක් කරනවා. ඇයි හිතට අර අර විදිහට කායිදිලා කායිදිලා නැහෙනි. වචනේ විතරනේ. වචනේ විතරක් කියව විනාඩි 5න් කරන්නත් පුළුවන්, අනුන්ට බයින්නත් පුළුවන් මෛත්‍රී කරගෙන. මේ තරංග වගේ චිත්ත තරංග යන්නේ ධ්‍යාන මට්ටමින් නැගිහිටලා කරොත්. එතකොට චිත්ත තරංග දකින්න පුළුවන්. අභිඥායත ලබාගත්ත තීඩෙත්ෙදි දකින්න පුළුවන්. චිත්ත තරංග කියන්නේ ඒ චිත්තද රූපනේ. චිත්ත තරංග වශයෙන් කියන්නේ චිත්තද රූප. චිත්තද රූප බලන්න පුළුවන්. සමාධිය හොඳට වඩාගෙන තමන්ගේ අද්ද වස්තුවට හිත යොමු කරනන් ඒ සිතිවිලි අනුව ක්‍රියා කරන ආකාරය අනුමුණු කරනකොට චිත්ත තරංග දකින්න පුළුවන්. ඒ කියන්නේ සමාධිය හොඳට වැළුවෙන් පස්සේ, ප්‍රතිභාග නිමිත්ත වැළුවෙන් පස්සේ භවංගයට හිත යොමු කරනවා. අදවතට හිත යොමු කරනවා. යොමු කරනවා අපි අද්ද එක පියාගෙනම ඇඟිල්ලක් කොලවනවා. එහෙම නැත්තම් කකුල් දිග අරිනවා. එතකොට ඒ දිගාරින්න හිත හිතවිල්ල එන්න බෑ. මං අංගලි දිගාරින්න ඕන, කකුල් හොවන්න ඕන කියලා අරමුණක් එනවනේ. ඒ අරමුණ ගන්න සිටිවිල්ල එකන්නනේ. එතකොට ඒ ඇඟිලි දිගාරින, කකුල් දිගාරින තනයි හඩවසයි දෙකේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි චිත්තද රූප. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මෙන්න මේ සුද්ධාෂ්ටකය තුළින් ජේදුන්නක ස්වභාවයේ චිත්ත තරංග පේන්න පටන් ගන්නවා. එතකොට ඒ චිත්ත තරංග තමයි කෙනෙකුගේ හදවතට අපි අරින්නේ. අපේ හදවතයි අර හදවතයි දෙක සම්බන්ධ කරන්නේ ওই චිත්ත තරංග වල. ඒ චිත්ත තරංග වලින් සම්බන්ධ වෙනකොට එහෙම බලලා අධ්‍යාත්මික හදවතත් බලනවා, බාහිර හදවතත් බලනවා. අධ්‍යාත්මික බාහිර වශයෙන් බලන තමන්ගේ හදවතේ තියෙන චිත්ත තරංග අනිකයාගේ හදවතේ තියෙන චිත්ත තරංග වලට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරනකොට තමයි අනුන්ගේ හිත උණු වෙන්නේ. තමන්ට පුළුවන් අනුන්ගේ හිත උණු කරලා ගන්න. මෛත්‍රිය හදලා. අර කවුද මෙද්දැඩීම කළේ? අනගාරික ධර්මපාලතුම. එහෙම කරන්න බුද්ධගාය දේරගත්තේ. ඇයි ඒක හිත උදේ හිතකට යන්න නියම වෙච්ච ගණන් නියම කිච්ච ගණ අර පොලිස් අධිකාරීතුමාගේ පොතේක තියාගෙන එළිය වෙනකම් මෛත්‍රී කරා. උදේ එනකොට සුවඳ මිත්‍රයෙක් වශයෙන් තමයි ඉදිරියට ආවේ. අර මෛත්‍රී තරංගවල සත්‍යය. ඒ මොකද අර ඒ පොතේක තියාන එළිය වෙනකම් මොකද කරන්නේ? මෛත්‍රී කරා. හන්දේ වෛරකාරය වශයෙන් ආපු එක්කෙනා උදේට ආවේ මිත්‍රයෙක් වශයෙන්. එහෙම කරලා නැහැ බුද්ධගය බෙරාක්කේ තනියම ජීවිත වරදවට තමයි අපි සඳහන් කරන ජාති මේ චරිත කතා පොතේ කියන්නේ. ඉතින් අන්නේ වගේ ඕනම කෙනෙකුට මෙත් වැඩීම කරන්න පුළුවන් ඒ සත්‍යය තුලින්. දැන් බුදුරජාණන් වහන්සේලාට ඒවා නියතින්ම පිළිදෙනවනේ. එයාලා නැත්නම් ඒක නියතින්ම පිළිදෙන ඕනම කෙනෙකුට ඒ සත්‍යය ලවන්න මේ සත්‍ය විහිදුවලා බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දකින්නකොට මේක සිත් ඒ සත්‍ය ඇති වෙනවා. දැන් ඕනම කෙනෙක් ඔය ධාමරිකයන් ආවේ බුදුරජාණන් වහන්සේ ළඟට එනකොටම දැන් අඟුලිමාල එතකොට නාලාගිරියට බුදුරජාණන් වහන්සේ ළඟට එනකොටම ගමන වෙනවා. ගමනේ වුණේ මොකද? බුදුරජාණන් වහන්සේ කෙලින්ම අර අතාගේ හදවතට මජ්ජිතරංග අරනවා. අඟුලිමාලටත් ඒවා ආලෝකය අකාට එනවාගේ. ඒ පොඩි දරුවෙක් වශයෙන් ආලෝකය අකාගේ වැඩ කරේ. එළියට එන්න කෙනෙකුට එළියට එනවා. අතුරට යන්න කෙනෙකුට අතුරට එනවා. පොඩි දරුවෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඒ මොකද කියලා අර මේ යක්ෂයාගේ හිත මොනු කළා. මොනු කරලා මෛත්‍රී හිත ඇති කරා. අර දේශේ අඩු කරා. එතකොටනේ අර පොඩි දරුවෙකුට කියන හැටියට එළියට එන්න කෙනෙකුට එළියට එනවා. අතුරට යන්න කෙනෙකුට අතුරට යනවා. තුන් වතාවක් කියනකොට මොකද්ද වුනේ? යක්ෂයාගේ හිත මොනු වුණා? අන්න වයි අර තිබ්බ දේශේ යටපත් වුණා. එතකොට ඒ යටපත් දේශේ යටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ ක්‍රියාව කරේ මේ ඒ ආලවක යක්ෂයාට තියෙන මෛත්‍රී හිතත් එක. එතකොටයි අර සත්වයාගේ හිත මේ ආලවක යක්ෂයාගේ හිත මොනුනේ. එතකොට මේ ඒ මෛත්‍රී ඒ දේශේ යට වෙලා මෛත්‍රී සාගත සිත මදේච්ච ගමන් ධර්ම දේශනා කරනකොට තමයි මාර්ගඵල ලැබෙන්නේ. ඉතින් අන්න ඒවා ඉතින් හදේට බුදුරජාණන් වහන්සේලාට කරන්න පුළුවන් අනික් කෙනෙකුට කරන්න බෑ. ඒක ලබන්නේ ඉතින් සෑහෙන කාලයක් තිස්සේ එහෙම බුදු කෙනෙකුට හා සමානව කරන්න බෑ කාටවත්. නමුත් අර ඥානසිත උපදවාගෙන අභිඥාලාභීව ගියොත් සෑහෙන මට්ටමින් හරි කෙනෙක් ගමනේ කරන්න පුළුවන්. නැත්තම් අමාරුයි. එන නිසා අර මෛත්‍රී චිත්ත තරංග හැම අරමුණක් ගානෙම මෛත්‍රී චිත්ත තරංග යනවා. නමුත් මෛත්‍රී චිත්ත තරංග යන්නේ මෛත්‍රී අදහසින් කළ විතරයි. දැන් අපිට ඕනම දෙයක් අරමුණු කරනකොට ඒ අරමුණත් එක්ක හදවත හැප්පෙනකොට වස්තුවයි හදවතයි දෙකේ අතර සම්බන්ධය ඒ සම්බන්ධය තේනවා අන්න සමාධි ආලෝකය. ඒක තමයි චිත්ත රූප, හදේ රූප කියන්නේ. හදේ රූප කියන්නේ ඒක. එතකොට ඒ අපි දැන් කරන ක්‍රියාවක් පාසාම විපස්සනා කරනකොට ඔය ධාතු මනසිකාර විපස්සනාවේදී කොටස් 42ක් තියෙනවනේ. මේ 42යි හදවතයි සම්බන්ධ කරගෙන චිත්ත තරංග නිදවන. බලබල අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් අරවන්න ඕනේ. පදවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඒවා කොහොම අරමුණු කරගෙන අර කොටස් වලින් බලනවා. එතකොට ඒවා බලබල නිදස්සනා කිරීම තමයි රූප කලාපයන් සිහි කරගෙන නාම රූප වශයෙන් මෙනෙහි කිරීම. දැන් ඇහැ අරමුණු කරගත්තොත් එහෙම ඇහි තියෙන රූප කලාප 6ක් රූප වශයෙන් 54ක් තියෙනවා. ওই 54ම අරමුණු කරන්න පුළුවන් තමන්ද සත්ව ප්‍රසාදයෙන් හිතේම කරගෙන. එතකොට ආයතන විපස්සනා ඒකේ බලලා ඒ රූප 54ම බලන ඒක ශ්‍රණියක් වාසා වෙනස් වෙනවනේ. වෙනස් වෙන ගානේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්මෙද මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ආයතන විපස්සනා. තක් හැටත් ඒ වාගේ, කනටත් ඒ වාගේ, නාසයටත් ඒ වාගේ, දියටත් ඒ වාගේ, ශරීරයටත් ඒ වාගේ, මනෝද්වාරයටත් ඒ වාගේ. බලබල මෙනෙහි කර කර අනිත්‍ය දුක්ඛ අනාත්මෙද අරෝණ මේ විදිහට බලනකොට අතලොස් ආකාරයකට ධාතු මනසිකාර වශයෙන් විපස්සනා ආයතන විපස්සනා කරන්න පුළුවන්. ධාතු මනසිකාර වශයෙන් ගන්නත් පුළුවන්. ඊටින් අන්න ඒ වාගේ දකින්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සමාධියක් වැඩි වෙනාට පමණයි. නැත්තම් විදර්ශනා ආලෝකයේ පහළ වෙච්ච කෙනාට පමණයි දකින්න පුළුවන්න්නේ. අනික් අයද සංඥා විතරයි තියෙන්නේ. මේක මෙහෙමයි කියන දන්නවා. දැනීම විතරයි පෙනීම නැහැ. පෙනීම එන්න ඥාන දර්ශනෙ මතුවෙන ආලෝකෙ මතුවෙන්නම ඕන ඥාන දර්ශනිය දකින්න. හිතට ආලෝකයක් මතුවෙනවා කියන්නේ හිත පිරිසිදු වෙනවා කියන අදහස. හිත සමාධියෙන් හිත පිරිසිදු වෙන අදහස. වෙන අරමුණක් එන්නේ නැහැ. එතකොට පිරිසිදු චිත්ත සමාධියට කිසිම වස්තුවක් පේන්නේ නැහැ. එතන තියෙන්නේ වර්ණාලෝකෙ පමණයි. ඒ වර්ණාලෝකයේ තුල ඒකෙන්ම හටගන්න පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා සුද්ධාස්තිකේ තියෙන. ඒක හැම වෙලෙම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එතනම විපස්සනාව තියෙන. ආයේ කවුරක් කරන එකක් නෙමෙයි. ඒකෙන්ම හටගන්නවා, ඒකෙන්ම පවතිනවා, ඒකෙන්ම නැති වෙනවා. ඒක තමයි සබ්බේ ධම්මං අනාත්තා කියලා කියන්නේ එතන. ඒක සත්පුද්ගල ස්වභාවය නෑ. මගේ සිත කියලාවත්, මගේ අරමුණ කියලාවත්, මගේ වස්තුව කියලාවත් එතන අල්ලන්නේ නෑ. එතන තියෙන්නේ පරමාර්ථ ධර්මයන්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ස්වභාවය. ඒක ස්කන්ධ පහට අරමුණු කරන්න පුළුවන්, ආයතන 12ට අරමුණු කරන්න පුළුවන්, ධාතු 18ට අරමුණු කරන්න පුළුවන්. එතකොට ස්කන්ධ ආයතන ධාතු වශයෙන් අරමුණු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මෙට හරවන. ඊළඟට හේතුඵල වශයෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පටිච්ච සමුප්පාදයේ රැළෙන සම්මසන ඥානෙ විපස්සනා හේතුඵල වශයෙන් බලන්න. ඊළඟට ඒකට බලවත් හැටියට බෙදලා ගන්න ඕන නම් සූෂි ප්‍රත්‍ය හැටියට බලන්න. දෙද වෙන. හේතු බලන්න. ඒකත් හොඳට බලවත් කරගෙන තමයි ආර්ය සත්‍ය විපස්සනායි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට හිතෙමු කරන්නේ. එතකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන ආර්ය සත්‍ය අවබෝධයෙන් තමන්ද ඒ ඉතික මෙනෙහි කරනකොට හේතු සම්පත් තිබ්බොත් මාර්ගඵල ලැබෙයි. නැත්නම් නෑ. මේ විදිහට දිගට අරමුණ සිහි කිරීම කවදා හරි අපේ සිතට ඥාන දර්ශනයක් ලබන තුරු අපිට තියෙන්නේ කොච්චර හරි වර්ධනය කරන්නේ. ඒකේ සීමාව මං අහවල් කාලේ මේක ලබනවා කියලා සීමා කරන්න බෑ. සීමා කරන්න පුළුවන් බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබුවොත්. එතකන්න සීමාව සීවා අහවල් බුද්ධ ශාසනයේ අහවල් ශ්‍රාවිකාව හැටියට අහවල් ශ්‍රාවක හැටියට නිවන් දකින්නවා කියලා නියත විවරණ ලැබුවා නම් අන්න සීමාවක් තියෙනවා. නැත්නම් අපිට සීමාවක් නැහැ. ඒකට සීමාවක් නැති අලවදාර සංසාරේ යන ගමනකින් තමයි මේක මේ ඔය දවස් දෙකක් තොල්ලා නම් හරියන්නේ හරියන්නේ නැහැ. ඒක ඉතින් දිගටම ජීවිතාන්තය දක්වාම සීකරන්න ඕනේ. ඒකට මේ හේතුඵල ධර්මයන් අවබෝධ කරගෙන නිවන් දකින්න වාග්ය සම්පත්තිය තියනවනම් ඒ තියෙන කෙනාට ওই විදිහට මනසිකාර කරනකොට සංකාරුපේක්ෂා ඥාණයෙන් එහාට ගෝත්‍රභු ඥාණයෙන් එහාට මනසිකාර කරනකොට හේතු සම්පත් තියනවනම් මාර්ගිත ලැබෙයි. නැත්තම් ඊළඟ භවයටත් යන්න වෙනවා. ඉතින් ඒ විදිහට භවයෙන් භවයේ ඉදිරියට ඉදිරියට යන්නේක කවදාවත් ජීවෙන්නේ නැහැ. අන්න ඒකයි හොඳක් තියෙන්නේ. කියන්නේ පාරමී ශක්තිය කවදාවත් වැඩි වෙනවා මිසක් පාරමී ශක්තිය ගෙවිලා යන්නේ. ජීවෙන්නේ මොකද්ද? සතරේ හේතු වෙන කකුසල් ටික ජීවෙනවා. නිවනට උපනිෂේ වෙන හේතු සම්පත් ටික ලැබෙනවා. ඒක අහගන්නේ නැහැ. දැන් තමන් ඔය මනසිකාර කරලා දැන් ඉතින් ඇති කියලා සමහර අය නවතිනවනේ. කරලා කරලා ඇති වෙනකොට ඒකෙන් ප්‍රතිඵලයක් නැතිවෙනවා නවතිනවා. නැවතුණාට අර කරපු ශක්තිය ජීවෙන්නේ යට වෙනවා. ඒ නිවර්ණ ධර්මයන්ගෙන් යට වෙනවා. ආයෙත් මතු කරගන්න පුළුවන්. දැන් අපි භාවනා කරලා ටික කාලයක් වුණා නවත්තා ගන්න මොකක් කරන්න බැරි අසනීපයක් ඇති මොකක් හරි කරදරයක් වෙලා නවතිනවා. නවතිලා අර අරමුණු ඔක්කොම යට යනවා. ඊළඟට ආයෙ කරන්න පටන් ගන්නකොට ආයෙ මතුවේ. දැන් අපිට මේ සතර මේවා මතුවෙන්නේ මොකද? මේ සතර කරපු මේ පුරුද්ද නිසා මතුවෙන්නේ. ඒ මුරුද්ද තියෙන කෙනෙකුට විතරයි මේ වාගේ තැනකට ඇවිල්ලා කරන්න හිත පහළ වෙන්නේ. නැත්නම් කොච්චර බෞද්ධ ඉන්නවද? එන්න බැරිය. ඇවිල්ලා කරන්න හිත පහළ වෙන්නේ නැහැ. හිත පහළ වෙන්නේ අර සතර කරන්න සතර කරලා හේතු සම්පත් තියෙන නිසා යන්නේ. ඒ හේතු සම්පත් තියෙන කෙනාට මේ වගේ දෙයක් කරන්න ඕනේ කියන හිත පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ සතර පුරුද්දානෝ. එතකොට මෙලව කල්යාණ මිත්‍ර සම්පත්තියේ එකතුව තුලින් ඒක තව තවත් බලවත් කරගන්න පුළුවන්. ඉතින් අන්නේ සත්‍ය කවදාවත් ජීවෙන්නේ නැහැ. මේ ශාසන සත්‍ය ඊළඟ ශාසනයේද හේතු සම්පත් තිබ්බොත් යනවා. හේතු සම්පත් නොතිබුණොත් සමාධිලාට අපාය දිහාට ගිහිල්ලා එන්න පුළුවන්. ඒ කියන්නේ හේතු සම්පත් නැති වුණොත් අපේ අකුසල විපාක එනවනේ. අකුසල විපාකේ මත වෙනකොට සතර ආපාය පැද්දෙන. අය සතර ආපායේ දෙයෙන් අකුසල නැසල නැහැ යන්නේ. තියෙනවනේ. ඒකට අපිට හේතු සම්පත් මේ යටපත් වෙන අකුසල හේතු මත වුණොත් එහෙම සතර කරපු එක හර පැද්දෙන. යනවා. ගිහිල්ලා ඒ විපාකෙ විඳලා ආපහු එන්න ඕනේ. ඒගේ කර්ම විපාක ලැබෙන්නේ එහෙමනේ. ගරු කර්ම නැත්නම් ආසන්න කර්ම නැත්නම් ආචින්න කර්ම නැත්නම් කටත්ත කර්මනේ. ඒවා හින්දවල. දැන් ගරු කර්මයක් තියනවා නම් මේ ජීවිතේදීම විපාක ලැබෙනවා. ගරු කර්මය කියන්නේ අභිඥා අට සමාපatti මාර්ගඵල ලබා ගැනීමට හේතු සම්පත් ඇති මේ හේතු මාර්ගඵල වලින් මෙහා තියෙන සියලු සම්පත්. ඒවා තියෙනවා නම් දැන් අභිඥා ලැබලා තියෙනවා නම් ධ්‍යාන ලැබලා තියෙනවා නම් අට සමාපatti ලැබලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඊළඟ ජීවිතේ සුභජි. ඒක අලකන්න බැ. අරමුණ පිරෙන්නේ නැතුව තිබ්බොත් අනිවාර්යයෙන් සුභජියට යනවා. පංචානන්තරිය පාප කර්මය කියලා අකුසල වශයෙන් අනිවාර්යයෙන් දුකදියට. අන්න ගරු කර්ම. කුසලයේ ගරුයි අකුසලයේ ගරු කර්ම. ඒවා කරලා නැත්තම් ඊළඟට එන්නේ ආසන්න කර්මය. ආසන්න කර්මය කියන්නේ මරණ නැරෙන්නට කිට්ටුව කරන කුසලයේ හෝ අකුසල. ඒක තමයි ඊළඟට බලවත් වෙන්නේ. ඒකත් නැත්තම් ආචින්න කර්මය. කියන්නේ සතර පුරුදු කරපු කර්මය. ආදී බණ භාවනා කරලා තියෙනවනම් ඒකට දෙන්න පුළුවන්. අකුසල් නිතක් පුරුදු කරලා දෙනවනම් අකුසල් හිතක් ගන්න පුළුවන්. ආචින්න කර්ම. ඒකත් නැත්නම් කටත්ත කර්ම. කොහේ හරි හතරදී කරපු හොඳව නරක. ඒකකින් අපි දන්නේ නැහැ නේද? එනකොට තමයි තේරෙන්නේ. ඉතින් ඒ වගේ අර සතර කරපු හොඳ හෝ නරක අපට විපාක වාර වශයෙන් මිනින්න තියෙනවා නම් ඒක වළක්වන්න බෑ. තමන්ම කරපු එකක් නේ. එක්කෝ අකුසලයේ එක්කෝ කුසලයේ. ඔය දෙක මා අරිහත්ත්වයට යනතුරු අපි විඳින්න ඕනේ. ඉතින් අන්නේ විඳින්න නැති වෙන්න අර හේතු සම්පත් ඇති වෙන්න තමයි මේ වාගේ කුසල් අරමුණක් සිහිතරගෙන නිතර නිතර අර ආචින්න කර්මයක් හැටියට හොඳට හිතට පුරු කරන්නේ. පුරු කරපුවම කවදා හරි අපට ඔබ මතකෙට එනවා. ඒ කුසල් අරමුණු මතකෙට එන්න එන්න ඊට ප්‍රතිවිරුද්ධ තියෙන අකුසල් අරමුණු යටපත් වෙනවා. ඒක අපිට එතනදිම ආනිසංස ලැබෙනවා. අන්න එතකොට ඒ චේතනා මුදුන්පත් වෙනකොට හොඳ යහපත් සංකල්පනා මත එනවා. යහපත් සංකල්පනා ඔක්කොම යටපත් වෙනවා. දැන් මේ වඩන්න අර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම වැනි අරමුණු ක්‍රමක්‍රමයෙන් යටපත් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන අරමුණු ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒක තමයි අපිට තියෙන මෛත්‍රී ආනිසංස. ඉතින් ඒක මෙලොවම ලැබෙනවනේ. මෙලොවම ලැබෙනවා. ඉතින් අන්නේ මෙලොවම ලැබෙන ආනිසංසයක් ලබන්න පුළුවන් වටිනා අරමුණක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණය. එහෙම කරගෙන යන කෙනාට සුඛං සුපති. සැපසේ නිදන්න පුළුවන්. සුඛං පටිබුද්ධති. සැපසේ අවදි වෙන්න පුළුවන්. නැ පාපකං සුපිනං පස්සති. පාප මේ සීන නොපෙණිය යනවා. එතකොට දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා. එතකොට ඒ දැකීම Tamande ස්වභාවයෙන් මෙත් වැඩීම සිදුවලින් සිදු වෙනවා. නාස අද්විවා විසංවා සත්තංවා කමති. එතකොට ඒ ධ්‍යාන කියන්නේ අර මෛත්‍රී සාගත සිතක් තියෙන වෙලාවේදී අපිට අර වගේ අනතුරක් සිදු වෙන්නේ නැහැ. මෛත්‍රී සිතින් ඉන්න වෙලාවක. මෛත්‍රී කොච්චර වැඩුවත් මෛත්‍රී ධක් නැති වෙන වෙලාවේ අර දෙකක් වෙන්න පුළුවන්. මෛත්‍රී හිතින් ඉන්න වෙලාවට එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අර අරමුණු හැම වෙලේම සිත ප්‍රිය භාවයටපත් වෙන වර්ණ මොහනේ වර්ණයේ සපවත් බවටපත් වෙන තමන්ගේ කුසල් අරමුණ බලවත් කරගන්න සිහිනුවණින් මරණ වංචකයට සමීප වෙන්න පුළුවන් වාසනා ශක්තිය තියෙනවා. ධ්‍යාන සිතින්ම මරණ වංචකයට ගියොත් බ්‍රහ්ම ලෝකෝපත්ති. බ්‍රහ්ම ලෝකයට බලන්න පුළුවන්. නමුත් බ්‍රහ්ම ලෝකයට යන්නම නෙවෙයි ධ්‍යාන වඩන්නේ. ධ්‍යාන වඩන්නේ බ්‍රහ්ම ලෝකේ යන්නම නෙවෙයි. ඥාන වඩන්නේ වෙන මොකයකටවත් නෙමෙයි, ඥාන දර්ශනයෙන් විපස්සනාවට පහසු වෙන. ඥාන වඩන්නේ බ්‍රහ්මලෝකේ යන්නම. මේ බ්‍රහ්මලෝකේ යන්නම කැමැත්තෙන් බලනායත් ඉන්නව නම් ඥාන වඩන්නේ විපස්සනා ඥානෙ බලවත් කරගන්න. ඥාන දර්ශනය බලවත් ඒකට. විදර්ශනාඥානෙ කර සමාධිය අඩපු කෙනාට විදර්ශනාඥානෙ බොහොම පොඩේ වේදනා කිසි දෙයක් නැහැ. හිත පිට යන්නේ නැහැ. තවන් ඕන හැටියට අරමුණේ ඉන්න පුළුවන්. සැප විහරණය කාලය ගත කරන්න පුළුවන්. එතකොට සැපසේ නිවන් දකින්න පුළුවන්. වෙන එකක් නෙවෙයි. ඒකයි ධ්‍යාන සමාපත්තිය ඇතුළ කළොත් වටිනාකම තියෙන්නේ අර කායික දුක් පීඩා වලින් මානසික දුක් පීඩා වලින් තොරව අපිට පාරමී පුරන්න පහසුයි. සමත විපස්සනා දෙකම සමසමව කරනවා. නැත්තම් විපස්සනා සංචනියෙන් තනියම විපස්සනා කරන්න ගිය හැටි වේදනාව මෙනෙහි කරලම් පීඩාව දිනවනේ. එතකොට වේදනාව බලවත් හැටියට මේ විඳින්න ඕනේ සමාධිය පළපු කෙනාට. කායික වේදනා ඔක්කොම සංසිඳෙනවනේ. සංසිඳෙනවා හිත කිසි තැනක පිට යන්නේ නැහැ. තමන්ට ඕන වෙලාවක ඉඳගෙන ධ්‍යාන සැපේ විපස්සනා කරන්න පුළුවන්. සැපසේ නිවන් දකින්න පුළුවන්. සමතී පාසන දෙකම පොළොත් බොහොම පහසුයි. ඒක කරනවත් එක්කම එදිනෙදා ජීවිතයේදී තමන්ට ඕනම දෙයක් निराකරණය කරගන්න පුළුවන්. අවුල් ලැහන්න පුළුවන් සමතේ වැඩුවොත්. ඇයි හැම වෙලෙම සමතෙන් කරන්නේ? සිත එක්ලස් කරන එක. එතකොට අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. GestureDetector එක අරමුණකින් වැඩ කරන්න ශක්තියක් ලැබෙනවා. ඒක තමන්ද අර කරගෙන යනකොට තමන්ට ස්වභාවයෙන්ම පිටින ශක්තියක් තියෙනවා. ඒ තමන්ගේ පුරුද්ද තියෙනවනේ. පුරුද්දත් එක්ක යනකොට හොඳට මනසිකාරයේ තහවුරු කරගන්න තමන්ද ලැබෙනවා. ඉතින් ඒක අත්දැකීම ලබන්න පුළුවන්. දැන් සමාධියක් හිත සමාධි වෙච්ච වෙලාවක හිතට ඇති වෙන සහනිය කොහොමද? විනාඩි 5ක් හරි දැනෙනවනේ. විනාඩි 5ක්වත් ඉඳ බැරි වෙලාවට මෙතන හිටියත් අසහනෙන් කොච්චර අසහනෙන් දින්නේ. ඇයි අරමුණ ගන්නත් බැහැ ඉඳින්නත් බැහැ. දැන් මෙතන හිටිය ගමන් අරමුණ හිටියද මොනතරම් පීඩාවකින් දින්නේ. ඇයි ඉඳගෙන ඉඳත් බැහැ ඒක විදිහකට? හිත තියාගෙන ඉඳත් නැහැ ඒ විදිහකට. එතකොට මොනතරම් පීඩාවකින් දින්නේ? එතකොට පේනවනේ සිතේ අවුලයි, කය අවුලයි. ඉඳගෙන ඉඳ බැරි, ඉඳගෙන ඉඳත් බැරි කය අවුල. කය අවුල මොකද්ද? වාත පිට සෙම තිබිලා. ඒක විදිහට ඉඳ බැරි ඉඳ ඇඟ රිදෙනවා. ඔළුවට බර. ඇඟ රිදෙනවා, ඇඟ නලියනවා. ඒක විදිහට කොහොමද? ඉඳ බැන්නේ වාතේ පිටයි සෙමයි තිබිලා. ඒක සමනේ වෙන්නේ මොකෙන්ද? සමාධි. සමාධි අරමුණින් වාත සිත පිට සමනේටපත් කරනවා. ඊළඟට සිත සමාධි වෙනකොට බාහිර අධ්‍යාත්මික හා බාහිර අරමුණු වලින් සිත සම්පූර්ණයෙන් එකලස් වෙනවනේ. එකලස් වෙනකොට මානසික සුවයයි කායික සැපයයි දෙකම තියෙනවා. මානසික සුවයයි කායික සැපයයි දෙකම වින්දනය කරගෙන අරමුණින් විපස්සනා කරනවා. කිසිම ඇලීමක් ගැටීමක් මුලාවීමක් නැහැ. ඒ දෙක නැති වෙනාද? ඉඳගෙන ඉන්න පුළුවන්. හිත තියාගෙන ඉන්න පුළුවන්. දැන් එතකොට ඉඳගෙන ඉඳයි හිත සකස් කරගන්නයි අපි මානසික වේදනාවක් විඳිනවා. අර හිත තැම්පත් වෙනකන් අරමුණට හිත ගන්නකම්. එතකොට කායික හා මානසික සැපේ පාරමී ශක්තිය මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම සමත විපස්සනා දෙකම වඩන්න ඕනේ. සමසමව යන්න. එතකොට සැපෙන් ගෙයි. එතකොට එදිනෙදා ජීවිතයම සැපයි. අය අවුලක් හදාගන්නේ එක අරමුණින් වැඩ කරන්නේ. ගෙදර ගියත් එක අරමුණකින් වැඩ කරන්නේ. වැඩ කොච්චර තිබුණත් අවුල් කරගන්නේ අවුල් කරගන්නේ නැහැ. ඒ තමන්ද දන්නවනේ අවුලේ අවුලක් ආවොත් හිතේ පීඩාව විඳින්න තියෙන බව. මානසික කාර්යය කරන නිසා, චිත්ත සමාධිය අවල දෙන නිසා, සමාධි හිතකින් කරන වැඩේයි අවුල් අරමුණකින් කරන වැඩේ තියෙන වෙනස පේනවනේ. ඒ නිසා සමාධි හිතෙන්ම අනේක තමයි වඩාම සුදුසු කියන අදහසින් ලෞකික ජීවිතයක් සපවත් කරගන්න පුළුවන්, ලෝකෝත්තර පැත්තක් සපවත් කරගෙන නිවන් දකින්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සමත විපස්සනා කියන මේ දෙකෙන්ම අරමුණ ශක්තිමත් කරගත්තොත්. ඉතින් අන්නේ ශක්තිමත් කරගන්න, ප්‍රයෝගික කරගන්න මනස කාර්යයක් තමයි ඔය මෛත්‍රී සාගත ආරම්භන. කියන්නේ චතුරාරක්ෂක භාවනා අතර දෙවෙනි ස්ථානයට එන්නේ මෛත්‍රිය. මෛත්‍රී හිත ලෞකික ජීවිතයටත් උපකාරයි, ලෝකෝත්තර ජීවිතයටත් උපකාරයි. කියන්නේ හිත සහනයක් ඇතුව සිත මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බම විහරණයෙන් වාසය කරන්න හේතු වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා වැනි අරමුණු වලින් පීඩා සහගත ස්වභාවයෙන් හිත නිදහස් කරගන්න අපට පිහිට වෙනවා, උපකාර වෙනවා. ඉතින් අන්නේ උපකාරයේ සිහි කරගෙන කුසල් අරමුණේ යථා ශක්තිය දිනු කරගෙන පාරමී ගුණයක් දිනු කරගන්න අපට මේ ශාසනය තුළ ලැබිච්ච කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින්, සද්ධර්ම ශ්‍රවණයේ තුළින්, යෝනිසෝ මනසිකාරයෙන්, ධර්මානුධම් ප්‍රතිපත්තිය තුළින් ශාසන බලය තහවුරු කරගන්න අපට ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය, ආශිර්වාදය, නිදුක් නිරෝගී භාවයේ චිරදීවනය, දීර්ඝායුෂ ලැබමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන සමාධි ඥාන, භාවනා ඥාන, විදර්ශනා ඥාන, මාර්ග ඥාන පිළිවෙලින් ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න අපට මේ උතුම් කුසලය අපට එකසේම පිහිට වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිතේ දරාගෙන දැන් අපි නිවන් අරමුණු කරගෙන උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න අදිස්ථාන කරගන්නමු. දැන් ටික වෙලාවක් අපි සක්මන් භාවනාවේ යෙදෙනම් පරියංග වශයෙන් භාවනාවේ යෙදෙනම්.